දිනාටම තෙරුවන් සරණයි. හැම කල්යන් මිත්‍රෙක්ම අද දවසේදී ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා සමන්ත සිස් ලෙස ධම් ප්‍රචාරක සේවාවේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට. අද දවසට අපි යොදාගෙන තිබුණා සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍ර දේශනාව තමයි මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසිකේ ද්විතීය භාගයේ තිබෙන දීඝනක සූත්‍රය. ඉතින් අපිට පුළුවන් මේ දීඝනක සූත්‍රය ඉස්සෙල්ලා මතක් කරගන්න. මොකද සූත්‍රයක් මතක් කරගැනීම බොහොම හොඳයි. ඒක දීඝනක සූත්‍රයක ඉතාමත්ම අගනා සූත්‍ර දේශනාවක්. බොහෝ කාලයකට පෙර අපි සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් අපි මේ සූත්‍ර සාකච්ඡාව පිළිද කරමු. මොකද මේ සූත්‍රය කියන්නේ කියන දේ තේරුම් ගන්න අපි අද කතා කරමු. අපි මොකද පසුගිය කාලයේ පුරාම මේ රූපය ඉස්මතු වෙන ආකාරයට නොයෙකුත් දේ කතා කළ නිසාවෙන් තමයි මේ සූත්‍ර දේශනාව අපි යොදා ගන්න කල්පනා කරේ. අපි බලමු මොකද සූත්‍ර දේශනා තියෙන්නේ කියලා. අද චිත්‍රමාර්ගයේ ඔබතුමීට ආරාධනා කරනවා මේ දීඝනක සූත්‍රයේ සූත්‍ර පොතේ තියෙන විදිහට අපිට පොඩ්ඩක් කියන්න. අපි ඒ ඉස්සරහට යමු සූත්‍රයේ තියෙන විදිහට සාකච්ඡා කරමු ටිකක්. හොඳයි, ඔබතුමීට මේ නම් තේරුම් ගන්නයි.
සර්ණයි හැම වෙනාටම තථාගතයන් වහන්සේට නමස්කාර වේවා කියලා අපි සාකච්ඡාවට සම්බන්ධ වෙමු. මේ සූත්‍ර මජ්ක්‍ධිම නිකායේ තියෙන දීඝනක සූත්‍රය මේ විදිහටයි එකේ සිංහල පරිවර්තනයේ තියෙන්නේ. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයකදී භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර විජ්ජකුළු පව්වේ සූක රක ලෙන්දී වැඩ වාසය කරන සේක. එකල්හි දීඝනක නම් පරිබ්‍රාජකයේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය යෙතු සිහි කටයුතු කතා නිම කොට එකත් පසු සිටි දීඝනක පරිබ්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණු කි. භවත් ගෞතමේනි, මම වූ කලි සියල්ල මට නුරුස්නේය යන මෙබඳු වාද ඇත්තෙමි. මෙබඳු දෘෂ්ටි ඇත්තෙමි. ගිනිවෙස්න තෙල සියල්ල මට නුරුස්නේය යන තොපගේ යම් දෘෂ්ටියක් ඇද්ද තෙල දෘෂ්ටියත් තොපට නුරුස්නේදැයි. ඉදින් භවත් ගෞතමේනි, තෙල දෘෂ්ටිය මට රුස්නේවී නම් ඒද එසේම වන්නේ සර්වග්‍රහණයෙන් ගන්නා ලද නමුත් දෘෂ්ටි රුචිවේ. එසේම දෘෂ්ටාර්ථයක් රුචිවේ යන අර්ථයි. ගිනිවෙස්න ලෝව යම් කෙනෙක් එබඳුම වන්නේ එද එබඳුම වන්නේ මෙසේ කියත් නම් ඔවුනට වඩා දෘෂ්ටි නැති ඔහුම බොහෝහ බහුතරය. ඔහු ඒ දෘෂ්ටියද නොහරිති. අන්‍ය දෘෂ්ටියකුද දැඩිව ගනිත්. ගිනිවෙස්න ලොව දෘෂ්ටි නොහරනා යම් කෙනෙක් ඇත්ත එබැඳුම වන්නේ මෙසේ කියත් නම් දෘෂ්ටි නොහරනා ඔවුනට වඩා දෘෂ්ටි හැර පියන ඔහුම අල්පතරය. ඔහු ඒ දෘෂ්ටියද හැර පැති අන්‍ය දෘෂ්ටියකුතු උපාදාන නොම කෙරෙති. කිනිවෙස සියල්ල මට රුස්නේ යන මෙබඳු වාද ඇති. මෙබඳු දෘෂ්ටිත ඇතැම් මානව ඇත. සියල්ල මට නොරුස්නේ යන මෙබඳු වාද ඇති. මෙබඳු දෘෂ්ටි ඇති යම් මාන බමුණු ඇත. ගිනිවෙස්න ඇතැම් ප්‍රතිසන්ධයක් මට රුස්නේය. ඇතැම් ප්‍රතිසන්ධයක් මට නොරුස්නේ යන මෙබඳු වාද ඇති. මෙබඳු දෘෂ්ටි ඇති ඇතැන් මහන බමුණු ඇත. ගිනිවෙස්ත ඔවුන තුරෙහිද යම් මහන බමුණු කෙනෙක් සියල්ල මට රුස්නේ යන මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් ඔවුන්ගේ සංරාගයට ආසන්නේ සංයෝජනයට ආසන්නේ අභිනන්දනයට ආසන්නේ අධ්‍යවාසනයට ආසන්නේ උපාදානයට ආසන්නේ එහිලා ගිනි වෙස්න යම් මහණ බමුණ කෙනෙක් සියල්ල මට නුරුස්නේ යන මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ත. ඔවුන්ගේ මේ දෘෂ්ටිය අසංවාගයට ආසන්නය, අසංයෝජනයට ආසන්නය, අනුපාදනයට ආසන්නය. මෙසේ වදාළ කල්හි දීගනක පරිත්‍රාජක භාගතුන් වහන්සේට තෙල කරුණ කී. භවත් ගෞතම මාගේ දෘෂ්ටි උත්තම කෙරෙති. භවත් ගෞතම මාගේ දෘෂ්ටිය මැනවින් උත්කර්ම කෙරෙති. ගිනිවෙස්න ඕනත්තුරෙහි අපි දිගටම කියවගෙන යනවද දුක් දල්වත්ත නැත්තම් සාකච්ඡාවකට අරගන්නවද කොටස කියවල බලමු අපි. එහෙමනම් ගිනිවෙස්න ඕනත්තුරෙහි යම් මහණ බමුණ කෙනෙක් ඇද්ද ඇතැම් ප්‍රතිසන්දියක් මට රුස්නේ, ඇතැම් ප්‍රතිසන්දියක් මට නොරුස්නේ යන මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙද්ද යම් දෘෂ්ටියක් ඔවුන්ට රුස්නේද මේ දෘෂ්ටිය සංරාගයට ආසන්නේ, සංයෝජනයට ආසන්නේ, අභිනන්දනාවට ආසන්නේ, අධ්‍යවාසනයට ආසන්නේ, උපාදානයට ආසන්නේ. යම් දෘෂ්ටියක් ඔවුන්ට නොරුස්නේ නම් ඒ මේ දෘෂ්ටිය අසංරාගයට ආසන්නේ, අසංයෝජනයට ආසන්නේ, අනභිනන්දනාවට ආසන්නේ, අනද්ද වාසනයට ආසන්නේ, අනුපාදානයට ආසන්නේ. ගිනිවෙස ඕනතුරෙහි මහණ බමුණ කෙනෙක් සියල්ල මට රුස්නේ යන මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙද ඕනතුරෙහි නුවණැති පුරුෂයෙක් මෙසේ නුවණින් සලකයි. මාගේ මේ සියල්ල මට රුස්නේ යන යම් දෘෂ්ටියක් ඇත. ඉතින් මම මේ දෘෂ්ටිය දැඩිව පරාමාශ කොටගෙන අභිනිවේශ කොටගෙන මේම සත්‍ය අන්‍ය තුච්චයයි කියන්නේ නම් මට දෙදෙනෙකුගෙන් කලහවන්නේ. සියල්ල මට නුරුස්නේ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්‍රමණෙක් බ්‍රාහ්මණෙක් ඇත. සමහරක් මට රුස්නේ, සමහරක් මට නුරුස්නේ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්‍රමණෙක් බ්‍රාහ්මණෙක් ඇත. මේ දෙදෙනාගෙන් මට කලහවන්නේ. මෙසේ කලහ ඇති කල්හි විවාද වේ. විවාද ඇති කල්හි දුක් වේ. දුක් ඇති කල්හි වෙහෙස වේ. මෙසේ එයින් හේ කලහයත් විවාදයත් දුකත් වෙහෙසත් තමා කෙරෙහි දක්නින්ම දෘෂ්ටිය හැරපියයි. අන්‍ය දෘෂ්ටිය බුදු නොගනී. මෙසේ එයින් තෙල දෘෂ්ටීන්ගේ ප්‍රහාණය වේ. මෙසේයින් තෙල දෘෂ්ටීන්ගේ දුරවීම වේ. ගිනිවෙස්න ඕනතුරේ යම් මහණ බමුණ කෙනෙක් සියල්ල මට නුරුස්නේ යන මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙත්ත ඕනතුරෙහි නුවණැති පුරුෂයෙක් මෙසේ නුවණින් සලකයි. මාගේ මේ සියල්ල මට නුරුස්නේ යන යම් දෘෂ්ටියක් ඇද්ද ඉතින් මම මේ දෘෂ්ටිය දැඩිව පරාමාශ කොටගෙන අභිනිවේශ කොටගෙන මේම සත්‍ය අන්‍ය තුච්චයි කියන්නේ නම් මට දෙදිනෙකේ කලහවන්නේ. සියල්ල මට රුස්නේ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්‍රමණෙක් වූ බ්‍රාහ්මණෙක් ඇද්ද සමහරක් මට රුස්නේ සමහරක් මට නොරුස්නේ යන මෙවන් වාද ඇති දෙදෙනාගෙන් මට කලහවන්නේ. මෙසේ කලහ ඇති කල්හි විවාද වේ. විවාද ඇති කල්හි දුක් වේ. දුක් ඇති කල්හි වෙහෙස වේ. මෙසේයින් ඒ කලහයත් විවාදයත් දුක්කත් වෙහෙසත් තමා කෙරෙහි දකිනින්ම එම දෘෂ්ටියත් හැරපියයි. අන්‍ය දෘෂ්ටියකුත් නොගනී. මෙසේයින් තෙල දෘෂ්ටීන්ගේ ප්‍රහාණය වේ. මෙසේයින් තෙල දෘෂ්ටීන්ගේ දුරවීම වේ. කිනිවෙස්න ඔවුන් අතුරෙහි යම් මහණ බමුණ කෙනෙක් සමහරක් මට රුස්නේ සමහරක් මට නුරුස්නේ එන්න මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු ඔවුන් කෙරෙහි නුවණැති පුරුෂයෙක් මෙසේ නුවණින් සලකයි. සමහරක් මට රුස්නේ සමහරක් මට නුරුස්නේ යන මාගේ යම් දෘෂ්ටියක් වේද මම මේ දෘෂ්ටිය දැඩිව පරාමාශ කොටගෙන අභිනිවේශ කොටගෙන මේම සත්‍ය අන්‍ය පිච්චයයි කියන්නේ දෙදෙනෙකු වෙනවට කලහවන්නේ සියල්ලම රුස්නේ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්‍රමණේකෝ බ්‍රාහ්මණේකෝ චේද සියල්ලම නොරුස්නේ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්‍රමණේකෝ බ්‍රාහ්මණේකෝ චේද මේ දෙදෙනාගෙන් මට කලහවන්නේ මෙසේහෙන් කලහ ඇති කල්හි විවාද වී විවාද ඇති කල්හි දුක් වේ දුක් ඇති කල්හි වෙහෙස වේ මෙසේහෙන් ඒ කලහෙන් විවාදෙන් දුකක් වෙහෙසක් තමා කෙරෙහි දකිමින් ඒ දෘෂ්ටියක් තැරපියයි අන්‍ය දෘෂ්ටියකුදු නොගනී මෙසේ තෙල දෘෂ්ටීන්ගෙන් ප්‍රහාණය වේ මෙසේ තෙල දෘෂ්ටීන් දුරලයි තවත ගිනිවෙස්න මේකයි රූපවත් වූයේ සතර මහා භූතයෙන් නිපන්නේ
චිත්තමාමිය අපි එතනින් ඒ කොටස අපි දෙවෙනි කොටස දෙමු ඊට පස්සේ මොන්ද රූපේ කොටස ඊට පස්සේ වෙන කොටස දැන් අපි දැන් මෙතුක් කළ කතා කරේ දිට්ඨි සම්බන්ධ කරගෙන ඒ කොටස සම්බන්ධ කරලා අපි සාකච්ඡා කරමු වෙලා ඉමු නේද
හොඳයි
ඔබතුමීටම මේ දැන් ඔබතුමීට සුදු දේශාව කියුවා වෙනින් කොටස ඒ කියවීම සමග දැන් අපිට පොඩ්ඩක් සාකච්ඡාවකට ආරම්භයක් ලබා ගමු. චිත්‍රවත් නේ ඔබතුමීට වෙන්න.
හොඳයි, තිරුවන් සරණයි. මෙතන
ඔබතුමීට පුළුවන් තරම් ටික ළඟට එන්න.
මෙතන හුඟක් අපිට ඇත්තටම මේ හොඳටම තේරුණා මේ නොයෙක දෘෂ්ටි වල ඉඳීමේ තියෙන වැරැද්ද. අපි එකින් එක ගත්තේ නැති වුණත් අපි නිකමට හිතලා බැලුවොත් අපේ ධර්මය ගැන නෙමෙයි සාමාන්‍ය ජීවිතය අරගෙන බැලුවොත් අපිට තථාගතයන් වහන්සේ එපා කියපු 23 කතාවලම අරගෙන ඔය දේශපාලන කතා, චෝර කතා, රාජ කතා වගේ අපි එදිනෙදා ජීවිතේ කරන මේ දේවල් නිසා මොනතරම් වාද විවාද වෙනවද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ මොකද දෙන්නෙක් අතරේ හිතන විදිය එක විදිය නෙමෙයි. ඒ නිසාම නොයෙකුත්ලාවල දෙන්නෙක් එකතු වුණොත් අපි විවාද වෙනවා, කලහ වෙනවා. ඒ මොකද අර මමත්වය නිසා අපිට අපි නිතරම බලනවා මම හිතන හැටි හරි. මම කියන එක තමයි හරි කියන අර ඒ තත්ත්වය අපිට එන නිසාම සාමාන්‍ය සම්මුතිය ඕනම දෙයක් ගැන සාකච්ඡාවකට ගියාම කලහ විවාද ඇති වෙන හැටි තේරුම් ගන්න අපිට ඒ තරම් අපහසු නෑ. ඉතින් මේ දේවල් අපි සාමාන්‍යයෙන් අපේ ඉඳ පරිසරයේ මුලින්ම දකින්න පුළුවන්. ගෙදරක් නම් ස්වාමියා බිරිඳ අතරේ මොන තරම් දේවල් ඇති වෙන්න පුළුවන්ද? ඒ තම තමන්ගේ දෘෂ්ටි නිසා. මේව ධර්මයේ නිසා නෙමෙයි සාමාන්‍ය ජීවිතයේ දේවල් නිසා. ඊළඟට ළමයි එක්ක මොන විදිහේ වාද විවාද ඇති වෙන්න පුළුවන්ද? ඒ වාද විවාද වලින් කොච්චර අපේ හිතට දුකක් එනවද? මේ හැම දුකකටම හේතුව මොකද්ද කියලා අපිට සොයලා බැලුවොත් මේ සූත්‍රයටත් අනුව අපිට තේරෙනවා. ඒ තමන් ගත්ත දෘෂ්ටියම හරි කියන එක තවත් කෙනෙකුට ඒත්තු ගන්න යන්න තියෙන උවමනාවට තමයි ඒක අපිට දෙන්නේ. ඒකට හේතුව කියලා අපි තවත් දුරට අපි කල්‍යාණ මිත්‍රත් එක්ක සාකච්ඡා කරමු. මේ තාක් අපිට කියවපු කොටසෙන් තේරෙන්නේ තම තමන් මේ මමත්වය නිසාම දෘෂ්ටිගත වෙලා ඉන්නකොට ඒ දෘෂ්ටිය අතහැරගන්න බැරි නිසා වෙච්ච කරදරයක් කියලා. ඉතින් සම්පූර්ණ ධර්ම අවබෝධ කිරීමේදීම අපිට තේරුම් ගන්න තියෙන දෙයක් තමයි කියලා හිතෙන්නේ. තථාගතයන් වහන්සේට කිසිම දෘෂ්ටියක් තිබුණේ නැහැ. ඒ දෘෂ්ටිය සියලුම දෘෂ්ටි නැති කරලා සත්‍ය දැකීමෙන්. සත්‍ය කියන එකට දෘෂ්ටියක් තියෙන්න බෑනේ. ඒ සත්‍ය දැකීමෙන් සත්‍යයක වාද විවාද වෙන්න අපිට බෑ. හැමදිනාම සත්‍ය දැකලා නම්, හැමදිනාම සත්‍ය අවබෝධ කරලා නම් එතන වාද විවාද කලහ දුක් වේදනා ඇති වෙන විදියක් නෑ කියන එක තේරෙනවා. ඉතින් මම තකියෙන්නේ කයි කියලා ඒ කොටස අපි තේරුම් අරගෙන යම් කිසි දෙකින් තථාගතයන් වහන්සේ මේෙන් ගැලවෙන්නේ කොහොමද කියලා අපිට තේරුම් කරලා ඇති කියලා හිතන සූත්‍රය අරිත් කොටසේ ඒ කොටසට යමු. තෙරුවන් සරණයි. කල්‍යාණ මිත්‍රෙන්ට යොමු වෙන්න මේ සම්බන්ධයෙන්.
තෙරුවන් සරණයි චිත්‍ර මාත්මිය. තෙරුවන් සරණයි බොහොම පිං. ඔබතුමියේ අපි සූත්‍ර දේශනාවේ දැන් ඔනේ කොකලගේ මාස්ටර් දැන් සම්බන්ධ වුණා. ඔබතුමයි තම ගෞරවයෙන් පිළිගන්නවා. කොකලේ මාත්මිය අපි තුමාට අපි අමත වෙන්නේ නැති කියලා. මම ඔබතුමාට මතක් කරා වගේ මම දැන් සවන සිල්ස වෙබ් අඩවියේ දානවා ඒ සුමානේ දේශනාවන්. ඉතින් අඟහරුවාදා දවසේ ඔබතුමාගේ දවසට අපි පිළිගන්න ඉන්න දවස අද දවසට අපි දාලා තිබුණේ දීඝනක සූත්‍රයේ ඒක මයිසන් සුමානා කියලා තිබුණා. ඔබතුමා දැක්කේ දකින්න ඇති කියලා විශ්වාස කරනවා. කෙසේවත් අපි සූත්‍ර දේශනා සාකච්ඡාවට අවතීර්ණ වුණා. චිත්‍රමාත් මේ තම කරුණාවෙන් සූත්‍ර දේශනාව කියුවා. සූත්‍ර පිටකේ තියෙන විදිහටම මේ ඔක්කොම නෙමෙයි අර රූප පිළිබඳ කොටස දෙනකන් කොටස දිට්ඨි පිළිබඳ කොටස කියුවා. කියවලා ඉවරයි. ඊට පස්සේ තුමිය දැන් විසියම් ආකාරයක අදහස් ප්‍රකාශ කිරීමක් පැහැදිලි කිරීමක් කළා. ඉතින් අපි එතනින් මේ කොටස ගැන සාකච්ඡා කරලා ඉවරලා තමයි ඊට පස්සේ රූප වේදනා කොටසට යන්නේ. මට වඩා අවධානය යොමු කරගන්න ඕන තියෙන වේදනා පැත්තේ දේවල් වලට. නමුත් අපි මේ කොටස පොඩ්ඩක් කතා කරලාම යමු. සුත්‍රදේශනාවේ සම්පූර්ණ සාකච්ඡා බෝඩ පත් කරගන්න. එතකොට මේ කොටසේදී දැන් මේ සමාධි කිව කාරණාවන් ගැන අපි ඉතින් බොහෝ දන්න දේවල් වගේනේ තියෙන්නේ. අපි ඉන්ද අපි ඊට පොඩක් ගැඹුරකට මේක ධර්මයේ සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා බලමු. අපි දන්නවා අපේ දිට්ඨි පිළිබඳ අපිට දිට්ඨි තියෙන බව දන්නවා. දිට්ඨි නිසා තමයි ඔය මේ නොගැලපීම් ඇති වෙලා අනුසාරවල එහෙම නැත්නම් වාද විවාද එහෙම නැත්නම් හිතමනාකම් ඇති වෙන්නෙම සමන්ගේ මෙතෙන් දිට්ඨි නිසා කියන එක ගැන දැන් මේ අපිට අවබෝධයක් තියෙන කට්ටියනේ. එතකොට අපි බලමු මෙතෙන් යා මොකද්ද මේ දිට්ඨියකට කොහොමද මේක මොනවද මේකට සම්බන්ධ තවත් ධර්මතාවක් තියෙනවද කියලා. මේ කියලා තියෙන දේවල් ගැන පොඩ්ඩක් අපි අවධානය යොමු කරගෙන ඒ පිළිබඳ සාකච්ඡා කරමු. මම උත්සාහම ගෞරවයෙන් වසන්ත මාත්මයාට ඉස්සෙල්ලා යොමු වෙනනම් වසන්ත මාත්මයාට මේ සූත්‍ර දේශනාවේ මේ අද මේ දැන් මෙතුවක් කරලා කියපු කොටසෙන් කියලා තියෙනවානේ අර මේ කිසියම් දිට්ඨියක් කියන්නේ කිසියම් තමන් මේක දැඩිව පරාමාස කරගන්නවා කියලා කිව්වනේ නේද? පරාමාස කරගන්නවා කියලා කිව්වා. ඒකවට අභිනිවේෂ කරගන්නවා කියලා කිව්වා. කියගෙන මේ දෙමයි සත්‍ය මේ අනිත්‍යමයි තුච්චයි කියලා කිසියම් කෙනෙකුට හැඟීමක් ඇති වෙනවා කියලා කිව්වා. ඒක එහෙමමද? අපිටත් එහෙම නේද? අපිත් යමක් හිතුවොත් යමක් තේරුනොත් තමන් අපි යම් යම් දේවල් හරි කියලා හිතන් ඉන්න දේවල් එහෙම ගන්න ගැටියක් තියෙනවද? මොකද මේ පරාමාස කරගන්නවා කියලා කියන්නේ මොකද්ද? ඇත්තට මොකද්ද මේ දැඩිව පරාමාස කරගන්නවා කිව්වේ? ඒකේ වචනේ අර්ථයක් ඇති. අභිනිවේෂ කරගන්නවා කිව්වේ මොකද්ද? ඒ පරාමාසය සහ අභිනිවේෂ කියන දේ ඉස්මතු වෙන විදිහට පොඩ්ඩක් අවධාස් දක්වන්න කියලා ඉතම් ගෞරවයෙන් වසන්ත මහත්මයාට යොමු වෙනවා මං ඉස්සෙල්ලා. ඊට පස්සුව මං කැමති තවත් කල්යන් මිත්‍රෙකුට යොමු වෙන්න ප්‍රසන්න මහත්තයාට. හොඳයි, එහෙනම් වසන්ත මහත්මයා.
සර්වන් සර්ණයේ සිටිනාටම මේ සිතු දේශනාව කියවගෙන යනකොට මට tikai තේරුනේ මම දන්නේ මේ වචනේම නියම ඉස්සරම අර්ථයක් මට තේරෙන්නේ නැහැ. නමුත් සාමාන්‍ය පුදුවේ ගත්තොත් මම කේ ඔටුත්‍රය හරි මේ වචනාත්මක ගලපලා ගන්න මට ඉස්සරම තේරුමක් නැහැ. නමුත් සාමාන්‍ය අපි දැන් දෘෂ්ටි ගැන කතා කරනකොට රත්නජාල සූත්‍රය වගේ සූත්‍ර තුනක් දෘෂ්ටි දැන් හට ගන්න දුකුයි කියන කෙනෙක් කොහොම නමුත් ඒවා දැන් අපි ඒ පරමාර්ථ කරනවා කියන්නේ ඒක සත්‍ය කියන ඒක අපිට අපි ආයතන හරහා කියන්නේ අත්තරන අපි ජීවකයි මිනිස්සු කියන ආයතන හරහා මේ රූප ශබ්ද ගන්ධ රස පොඩ්ඩක් අපි කියන්නේ ඒවා පරිසිරින කරනකොට අපිට ඒවයේ කිසිම අවබෝධයක් නැත්නම් අකබුද්ධ ස්වභාවය ගැන ඒ කියන්නේ අවබෝධයක් නැත්නම් ඉන්නේ මොකද ඒ වගේම උදම්මනම ඒ කියන්නේ ඒ අපි පොඩි කියෝ දැන් ඒ කියන්නේ අපි අනුස්සය වශයෙන් තියෙන ගැඹුරා තියෙන මේ අනුස්සය වශයෙන් තියෙන මේ දෘෂ්ටියක් තියෙන එක ඒ දෘෂ්ටිය ඒවා ඒක අපි ඒක අම්බුදාන් හතද්ද පොළේ තියෙන සම්මත මතකයි මේ දෘෂ්ටි කේදික ගැඹුරා තියෙන කොට ඒක අපි අම්බුදේම බලන මේක ගැන වර්ණනා කරන අභිගන්ධි අභි පොදුකී අධ්‍ය ශක්තිය කියයි ඒක පාරාමාස කරන නිසාම අපි ඒක එකපි එක 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 ප්‍රතිපස්තියෙන් කියනවා ඒකකොට තමයි දෙන්නේ ඒකකොට අපි අත්මින් ඒකේ තත්ත්වය කියන මම කියන ගතිය දෘෂ්ටි බදගත්තාම මම මගේ ආත්මය කියලා ඒ ආත්ම දෘෂ්ටියත් එක්ක තමයි පුරෙන්න අපි වෙලාව දෙන්නේ ඒකකොට ඒක තමයි මට තේරෙන්නේ ඉතින් අපි තව ටිකක් රහස්‍ය දැනගමු ડોક્ટર කොන්කලගේ මහත්මයාගේ මහත් සිරුවන් තමයි
අපි ප්‍රොෆෙසර් කොග්ලගේට යොමු වෙනවා ඊගවට. මම ප්‍රසන්න මහත්මයාටත් යොමු වෙලා ප්‍රොෆෙසර් කොග්ලගේට යොමු වෙනනම් මේ සුත් දේශනාවේ මුල කොටස ගැන අපි ඇත්තටම ප්‍රොෆෙසර් කොග්ලගේ අපුතුමා යොමු වුණාට පස්සේ හොඳයි ඔබතුමා වෙන ඉස්සෙල්ලා මම යොමු වෙනනම් මේ ප්‍රසන්න මහත්මයාට ඊට ඔබතුමා දෙන්න හොඳයි ප්‍රසන්න
තෙරුවන් සරණයි මහත්තයා. මම පසුව යොමු වෙනවා සහ ප්‍රොෆෙසර් කොග්ලගේ මහත්තයාට පොඩ්ඩක් දෙන්න මහත්තයා. තෙරුවන් සරණයි.
හොඳයි හොඳයි කොග්ලේ මහත්මයා, අපි එන්න සාකච්ඡා යොමු වෙමු. මම කලින් ඉල්ලා සිටියා වගේ
තෙරුවන් සරණයි. මාව ඇහෙනවද කියන්න ඉස්සෙල්ලා තෙරුවන් සරණයි.
ඇහෙනවා ඇහෙනවා අපිට මේ ඉස්මතු කරලා පෙන්වන්න කර දෙන්න මේ මුල කොටස ගැන. එහෙනම් ප්‍රතිපත්තිය හොඳයි. දිට්ටි සම්බන්ධ කොටස
තෙරුවන් සරණයි. මේ සමාවෙන්න ඕන දළුවත් මහත්තයා, ඇත්තට මම මේ වෙන තැනක ඉඳලා වෙන කම්පියුටර් එකකින් අදිස්සිය ලොගින්ුනේ. මේ ඐ තින්ක් මේ සූත්‍රය ගැන මට දිගට එහෙම කියවන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒත් මේ දැන් කතා කරන ඒක පොඩ්ඩක් ඇහුණා. ඒ හින්දා මම මේ සාමාන්‍ය අවබෝධයෙන් අපි සාකච්ඡාව ගෙනියමු. ඉතින් මෙතන මේ අර වචන වගේ එකත් තේරුම් ඇහුවා. මුල කොටස ගැන හිතන්නේ කතා කරන්න ඇති. මේකෙදි
ඇත්තම කොගලි මහත්තයා වචන වල තේරුමට වඩා මට දැනගන්න කැමතියි. මම ඇත්තම කියනවා නම් අර සූත්‍ර දේශනාවක් ගත්තන් පස්සේ මේ තරගතු දේශනාවන්නේ මේ සූත්‍ර දේශනාව තුළම කියන දේ. මොකද මේ සූත්‍ර දේශනාව ගැන දිට්ටි ගැන කියනකොට අපිට දිට්ටි ගැන අහපු වෙන සූත්‍රයක් මතක් වෙලා ඒක ගැන කියනවට වඩා මේ සූත්‍රය කියන්නේ මොකද්ද කියන එකෙන් යන්න පුළුවන් නම් හොඳයි. මේක කියනවා පරාමාස කරගන්නවා, අභිනිවේශ කරගන්නවා, මේම සත්‍යයි මේම තුච්චයි වගේ ගන්න අදහසක් තියෙනවනම් අන්න ඒ ධර්මතාවය අපි අපිත් උටා කරතුල තියෙනවනේ ඔය ධර්මතාවය. ඔක වෙන දෙයක් හින්දා නෙමෙයි කියලා තියෙන්නේ. අන්න ඒ ගැන පොඩ්ඩක් අපිට අවධානය පොඩ්ඩක් යොමු කරලා දෙන්නකෝ තිරුවන් සරණයි.
හොඳයි හොඳයි තිරුවන් සරණයි. ඔව් ඒ ගැන තමයි මම මේ කතා කරන්න උත්සාහ කළේ. දැන් මේකේ දැන් ඔය ඒ වචනවල තේරුම් කොහොම කිව්වත් තමන්ගේ මේ දේ සිද්ධ වුණාද නැද්ද කියලා බලා ගන්න එක තමයි ප්‍රායෝගික පැත්ත විදිහට මම දකින්නේ. ඉතින් ඒකට කියලා හිතෙනවා මට මේ මේ එක එක දෘෂ්ටි ගැන කියලා ඊට පස්සේ මොකද වෙන්නේ කියන කතාව තියෙන්නේ. ඒකට අපිට මට ලොගින් වෙනකොට මම හුණා මහත්මියක් අර කලහ විවාද ගැන එහෙම කතා කරනවා. ඒක මේ මේකෙදිත් ඒ වගේ මම දැන් කියවගෙන යනකොට දැක්ක කෝලාල විරුද්ධ වචන ටිකල්දී ඔය වගේ එක එක වෙන දේවල්. ඉතින් තමන්ගේ පැත්තෙන් මම හිතනවා මේක බලා ගන්න හොඳම විදිහ දැන් මොකක් හරි එතන මම බලන විදිහක් ඒක. දැන් අපි හිතමු ධර්ම සාකච්ඡාවක් ඇති වුණාම අපේ හිත තුලේ ටිකක් වැඩ කරන විදිහ. දැන් වෙන කෙනෙක් විරුද්ධ මතයක් කිව්වොත් එහෙම අපිට තරහ ගියාද නැත්නම් මේ කිබානින් නැහි වුණාද වගේ තමන්ගේ පැත්තෙන් බලන්න පුළුවන්. එතකොට අර කලහ විවාද කියනකොට අපි මේ එළිය ගහ බැනගෙන යනවට වඩා හිත ඇතුලෙන් කලහ විවාද වෙනවද කියන එක. එතකොට ඒක එතෙන්දී අදහස් කරන්නේ ධර්ම කරුණ ගැන විමසීම නෙවෙයි. ඒ කියන්නේ විමසන එක හොඳ දෙයක්. තව කෙනෙක් තව මතයක් කිව්වොත් ඒක අපි සාධාරණව විමසලා බලන්න පුළුවන් මේක ධර්මයට එකඟද නැද්ද. එතකොට මේ දැන් මෙතන මම මේ සූත්‍ර එක එක මතගෙන කියලා සමහරෙකුට මෙන්න මේ මතේ තියෙනවා. සමහරක් මට රුචි වේ, සමහරක් මට රුචි නොවේ. එතකොට මේ බඳු ආදැත්තෝ මේ බඳු දෘෂ්ටියත් වේද එහි නුවණ ඇති පුරුෂේ මෙසේ සලකයි. සමහරක් මට රුචි වේ, සමහරක් මට රුචි නොවේ. මාගේ යන්නේ දෘෂ්ටියක් වේද ඉතින් මම මේ දෘෂ්ටිය දැඩි වශයෙන් අල්ලාගෙන වැදගෙන මෙයම සත්‍යයේ අනික ශිෂ්‍යයි ව්‍යවහාර කෙරෙන්න මට දෙයාකාරයකින් කලහය වන්නේ. එතකොට ඒ කලහය වෙන හැටි අන්න ලස්සනට පෙන්නවා. එතකොට ඒ යම් කිසි දෙයක් අපි දැඩිව ගත්තොත් ඒකේ තමන් තුළම ඊළඟට සමහර විට කලහයක් එන්න පුළුවන්, වෙන අය එක්ක සමහර විට තරහක් එන්න පුළුවන්. ඉතින් මම දකින්නේ මේ අවබෝධ කරන්න අර කලහ විවාද තොර වෙනවා. කියන්නේ අවබෝධය හරිනම් ඒ කලහ විවාද තොර වෙලා තමන්ගේ හිත සංසුන් වෙන පැත්තකට තමයි යන්නේ. දැන් වෙන කෙනෙක් සමහර විට අපිට හිතෙන්න පුළුවන් මේක නම් ධර්මයට ගැළපෙන්නේම නැහැ. ඒක ගැළපෙන්නේ නැත්නම් ඉතින් අපි ඔක හිමීට අයින් කරන එකයි තියෙන්නේ අපිට ධර්මයට අනුව ගැළපෙන්නේ නැත්නම්. ඒක එයාට හරි අනිත් අයට හරි උදව්වක් වෙනවා නම් මෙන්න මේ විදිහට පෙන්නලා දුන්නොත් මේක සමහර විට මේගොල්ලෝ ප්‍රයෝජනයක් ගනී. එහෙමත් නැත්නම් ඉතින් නිශ්ශබ්දව ඉන්න එක තමයි හුඟක් වෙලාවට මේ කියන්නේ තමන්ගේ පැත්තෙන් මං හිතන්නේ කරන්න තියෙන්නේ කලහ විවාද කරන්න යනවට වඩා ඒ කියන්නේ මේක කියන්න ගින් වැඩකුත් වෙන්නේ නැහැ.
කොගල මාත් මම සමායන මේ ඔබතුමා මායිද කැමෙන් දන්නවා කැප්ටි කියලා මේ විදිහට ප්‍රශ්න අසමින් යනවට මං හින්ද ප්‍රශ්නය.
ඔව්. ප්‍රශ්න කරන්න දලුවත්.
ඒක තමයි. අපි මෙහෙම මේ මෙහෙම හිතුවද දැන් ඔබතුමා දැන් කතා කරන දේ ගැනම දැන් අර තත්කේ තේමාව සිය දේශනා කරලා තියෙනවා කියලාත් මම හිතවට කරනවා තමන්ට මේ යම් කිසි දෙයක් කින්නම් කිය අපි තුන් සාකච්ඡාවකට සම්බන්ධ වෙනවා හරි යම් කිසි තැනක කතා බහ වෙන දේ තමන් ගැළපෙන්නේ නැත්නම් තමන් එතන නොයි ඉන්නවා ඒතකොට තමන්ගේ හිතට ඒ කලහකාරී තත්ත්වේ නැති වෙනවා කියලා හිතලා ඒක හරි දෙයක්ද කියලා අපි හිතමු දැන් උදාහරණයක් දෙයක් කියනවා නම් දැන් ඔන්න මේ යම්සි තැනක දේශනාවක් කරනවා යම්සි දේශකෙක් පැමිණිල්ල මම දන්නවා මෙයා කියන දේ වලට මගේ ඉච්ඡා එකඟතාවයක් නැහැ කියලා. ඒතකොට මම මේකට යන්නේ නැහැ. ඒ ඉදීම ඒක හොඳ පැත්තක් තියෙන බව නම් මට තේරෙනවා සාමාන්‍ය වශයෙන්. නමුත් මට හිතෙනවා ඒක ඉච්ඡරම දිනුවක්කුත් නෙමෙයි එතනත් කියලා. මොකද ඒ කියන්නේ තමන්ගේ හිතේ තමන් කලාකරු තත්ත්වෙන් මිදිලා නැහැ එහෙනම්. හිතේ කලාකරු තත්ත්වේ රාම තියෙනවා රතෙන්ට නොයා නිකන් අර පොඩි පැලස්තරයක් දා ගන්නවා වගේ වැඩක්ද කරන්නේ කියලා සමාජය ගැන පොඩක් කියලා දෙන්න කුකුලේ
මතක. ඔව් මේක මං හිතන්නේ බොහොම පරිස්සමෙන් ප්‍රඥාවෙන්ම තේරුම් ගන්න ඕන තැනක්. එතකොට අපි සමහර සුදුසුම නැති තැන් වලට නම් ගිහිල්ලා වැඩ නැහැ. මොකද එතෙන්දි තමයි මං කිව්වේ දැන් මේගොල්ලෝ හොඳටම මේ දෘෂ්ටිගත වෙලා එතනින් එහාට කතා කරන්නේ කිසිම ඉඩක් නැත්නම් කතා කරලත් වැඩක් නැත්නම් කතා කළා කියලා තේරුම් ගන්නෙත් නැත්නම් ඉතින් ඒ වගේ තැනක් සමහර වෙලාවට මගහරින්නත් වෙන්න පුළුවන්. හැබැයි ඒක අර දරදත්ත මහත්තයා කිව්වා වගේ මං එහෙම එක අන්තිකම ඉන්න තැන මගහැරියට සාමාන්‍ය මට්ටමක ඉන්න අය අපිට හිතා ගන්න පුළුවන් මේගොල්ලෝ මේ තාම මේ අවබෝධය නැති හින්දා මෙහෙම හිතාගෙන හිටියට මේගොල්ලෝ අවබෝධ කරන්න පුළුවන් පිරිසක්. එතකොට ඒ කියන්නේ අපි යම් කිසි දෙයක් ගන්නවා කියලා හිතෙනවනේ.
කොග්ලි මහත්මයා එතකොට එතන නැද්ද මේ මම හරිය කියලා හිතාගෙන ඉන්න තැනක් නැද්ද මේ අනිත් එක නේ කියන්නේ. මේ ඒගොල්ල හැදී. ඒගොල්ල හරි දෙන්නේ කියනට වඩා එහෙන් තමන් එතකොට පූර්ණ ප්‍රඥාව තියෙන කෙනෙක් හිතිට වගේ එකක් ඉදිල්ලක් නේ ඒක තියෙන්නේ. ඊට වැඩිය නරකද මං හිතන්නේ ඊට වැඩිය තමන් විවෘත වෙලා. මොකද තමන් තේරුම් අරගෙන මාත්‍ර සම්පූර්ණ ප්‍රඥාව නැති නිසා මේ මම එතෙන්ට තාම මම එතෙන්ට ඉන්නවා ඕපන් මයින්ඩ් එකක් වෘත්ත මනසක් තියාගෙන වගේ එහෙම හිතුවොත් ඒක සමායන මේ කිනක ගැන නෙමෙයි
ඒක හරියටම හරි එතෙන්ට තමයි මම එන්න හැදුවි. ඒ කියන්නේ දැන් අර මග අරින්න තැනුත් කියනවා ඒක නැතුව නෙවෙයි ඒ වගේ ඒවා අපි දැන් යන්න පුළුවන් තැනකට ගිහිල්ලා මේ දැන් මං හිතනවා දැන් මෙතන හොඳටම සුදුසු තැනක් මොකද එක එක මත තියන අය ඉන්නවා සම්බන්ධ වෙනවා ලෝකෙන්. එතකොට දැන් මේ වගේ තැනක සමහර කීප දෙනෙක් එකකට වුණත් ඒකෙන් අදහසක් ගන්නයි ඉන්නවා. එතෙන්දී අර ඔබතුමා කියපු කතාවත් වැදගත්. මමමයි දන්නේ මේකමයි හරි කියන මට්ටමින් නෙමෙයි අපේ ධර්ම සාකච්ඡාවක යෙදෙන්නේ. සමහර විට අපි නොදන්න දේවල් සාකච්ඡාව තුළදී තව කෙනෙක්ගෙන් එන්න පුළුවන්. එතකොට ඒව නුවණින් විමසන්න ඒ කියන්නේ එකක් දක්ෂතාවය තියෙන්න ඕන අනිත් එක නිහතමානී වෙන්න ඕන. එතකොට ඒකෙදි ඒ විමසන විදිහ ගැන සමන්ත අවබෝධයක් තියෙන්න ඕන. මේක ධර්මයට ගැළපෙනවද කියන එක බලන්න ඒක තමයි මගේ මේක ප්‍රඥාව තුළින්ම යන්න ඕන තැනක් වෙනවා කියලා. ඒ වගේ තීරණය කිරීම. ඒක තම තමන්ටයි වැඩක්. ඉතින් ඒක දැන් කෙනෙක් මේ හිතාගෙන ඉන්න එකට වෙනස් දෙයක් කියපු ගමන්ම මෙයා මිත්‍යා දෘෂ්ටිකයක් කියලා අයින් කරනවා නම් මම ඒකට එච්චර එකඟ වෙන්නේ නැහැ. ඒක ඒ නිසාමයි මේ ධර්මය අහන්න සාකච්ඡා කරන්න කියන දෙක මම හිතන්නේ බුදුරජාණන් වහන්සේ මංගල කරුණු විදිහට දීලා තියෙන්නේ. ඒ සාකච්ඡා කිරීමේදීත් ඉතින් අපිට විශේෂයෙන් අද කාලේ ඉතින් අර සුදුසු පිරිස කවුද කියන තැන ගැටලුවක් එනවා. අර සමහරු එක්ක සාකච්ඡා කරන්න පුළුවන්, සමහරු එක්ක සාකච්ඡා කළාට කිසිම වැඩක් නැහැ. කියන්නේ කමන්ටත් වැඩක් නැහැ, අහගෙන ඉන්න එකත් වැඩක් නැහැ. ඒ වගේ වෙනවා නම් එතන සමහර විට මගහරින්න පුළුවන්. හැබැයි සමහර තැන්වල ඊට වඩා අපිට කොහොම මේ සුහදව සාකච්ඡාවක් ගෙනියන්න පුළුවන්. ඒ සාකච්ඡාවයි බලාපොරොත්තු වෙන්නේ.
අන්නේ එකයි අමතක කරන්නේ නැහැ. හොඳයි. අපි පොඩ්ඩක් එහාට යමු. මොකද අපි මේ සාකච්ඡා ධර්ම සාකච්ඡා ගැන කතා කරනවා වගේ හිතන හින්දා අපි මේක මෙතන වානවත් තම සුත්තු දේශනා වුණාවත් එහෙම මේ යම් යම් මේ දෘෂ්ටීන් වැඩිව පරමාර්ථක කර ගන්නවා, අභිනිවෙස් කර ගන්නවා කියලා කිව්වනේ. මේ යමක් දෘෂ්ටියක් බවට පත් වෙන්නේ මොකද මේ දෘෂ්ටිය කියන්නේ? මොකද යමක් දෘෂ්ටියක් බවට පත් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ අපි ලොකු දේවල් නෙමෙයි අපි ගත්තොත් යම් යම් මෙහෙමම සරල දෙයක් ගමු කියලා අපි මොකක් හරි මම බලන්න. ඒක දෘෂ්ටියක් දන්නේ නැහැ. මම හිතනවා මේ දේ කරොත් මට සුඛයක් ලැබෙනවා කියලා. මම හිතනවා මම මෙන්න මේ යම් මේ දේ කරොත් මට සනීපයක් සුඛයක් ලැබෙනවා කියලා. මම මේ දේ එකතර දෙසරයක් කරනවා. පස්සේ මම ඒක දිගින් දිගටම භාවිත කරොත් එහෙම, වැඩිපුර භාවිත කරොත්, බහුලීකృత කරොත් එහෙම, එතකොට ඒක දිට්ඨියක් බවට එහෙම නැත්නම් මම ඒක මගේ දැඩි විශ්වාසයක් බවට පත් වෙනවාද? ඒකද මේ අභිනිවේශ ඒ කියන්නේ දැඩිව පරමාස කර ගන්නවා කියන එක අද අර්ථය. නැවත බහුලීකృత කිරීම නිසා කිසියම් ඇතිවන්නා වූ හැඟීම් කිසියම් තමන්ගේ දර්ශන තමන් ඒවා අර ඇඟට කාවද්දා ගැනීමද මේ පරමාස කර ගන්නවා කියලා කියන්නේ. ඒකද අභිනිවේශ කර ගන්නවා කියන්නේ මේ ඒ තමන්ගේ ඒ අදහසට තමන් මේ නිවස්නක් බවට පත් කර ගන්නවා කියන දේද? මේ සාමාන්‍ය දේවල් ඒක සාමාන්‍ය ලොකු දිච්චි නෙවෙයි. සාමාන්‍ය මේ සංසාර පැවැත්මට හේතු වෙන දේවල් අපි දිච්චි බවටපත් කරගන්නේ අර නිවන් නැවත බහුලීකృత කර ගැනීම නිසාද? ඔයගොල්ලෝගේ වාස්තය අපිට එකක් කියලා දැන්.
මහත්තයා මට පුංචි අවස්ථාවක් දෙනවද කතා කරන්න?
හොඳමයි කතා කරන්න චන්දන මහත්තයා.
ඔව් මට මේක මේ හොඳම අවස්ථාව කියලා හිතන තෙරුවන් සරණයි කියලා දෙනාටම මුලම අවස්ථාව කියලා හිතුණා මේ මෙන්න මේක කියන්න. මොකද මට මෙහෙම මමත් ඔය වගේ දෘෂ්ටියක හිටියා. මේ මගේ මිත්‍රයෙකුට හොඳ ආයතනයක් තියෙනවා. ඒතකොට මේ මිත්‍රයා මගේ අවුරුදු ගානක අවුරුදු 20ක් තියෙන යාළුවෙක්. එතකොට මම හිතනවා නම් එයාගේ ආයතනේ ඉන්නවා 25 30 40 50 100ක් විතර වැඩ කරනවා ඇති මම හිතන්නේ. එතකොට මේ ආයත් ඒ මිත්‍රයා වගේම මට සලකන්න ඕනේ කියලා මම දෘෂ්ටියක හිටියොත් මම එහෙම හිතාගෙන ඉන්නවා. යම් කිසි දවසක මම එතෙන්ට යනකොට එතන ඉන්න කෙනෙක් මාව බලු බල්ලට ගණන් ගන්න නැති යනවා. එතකොට මාව සම්පූර්ණම වැටෙනවා පල්හැට බිඳුවටම. එතකොට මගේ එතන මාව ඉවසගෙන ආවත් කාලයක් තිස්සේ මගේ හිත තුල අර කොග්ගල මහත්තයා කලින් කිව්වා තමන්ගේ හිත තුල තියෙන කලාවාදය ඒක මහා යුද්ධයක්. ඒක මේ ලෝකේ ඇති වෙන මේ න්‍යෂ්ටික යුද්ධයකටත් වැඩි. එතනින් බේරෙන්න බෑ. මේ ධර්මය ආලා ඉඳා එම තියෙන ඉඳ දැන් ඒක සමනය කරගන්න පුළුවන්. අන්න ඒවා භයානක යුද්ධ ඇතුලේ තියෙන අර ලේසර් වදිනවා වගේ හැම ශෛලයකටම වදිනවා. ඉතින් මේ මන්න මේ වාගේ දැන් මම කෙනෙක් ඉන්නවා කියන හිතාගෙන ඉන්න එක තමයි මෙතන දෘෂ්ටි විදියට මට තේරෙන්නේ. මේ මාව නිවැරදි කරන්න වැරද්දක් කියනොත් තේරවා ගන්න.
ආ බොහොම හොඳයි චන්දන මහත්තයා, තේරවා ගන්න. හොඳයි කවුද කිව්ව මහත්තයා.
හොඳයි තේරවන් සරණයි. මම හිතන්නේ චන්දන මහත්මයා ඉදිරිපත් කරපු එක තමයි අපේ ලොකුම මූලිකම දෘෂ්ටිය. මම වෙමි නීති යෝති කියලා කියන්නේ ඒක අපි දහමන්ට අනුව ඔක කඩා ගන්න තමයි මේ මම හිතන්නේ උත්සාහ කරන්න ඕන. ඉතින් එතනින් මෙහා ඔබතුමා කිව්වා වගේ අපිට ලෞකික ජීවිතේ බොහොම ප්‍රශ්න ඇති වෙන තැන තියෙනවා. ඉතින් මෙතෙන්දි තේරුම් ගන්න ඕන දැන් අපි කතා කරන්නේ නිවන් මාර්ගයට අදාළව. ඒකට අදාළව සමහර දේවල් කතා කරනකොට ලෞකික ජීවිත ඒ සමහර විට ගැලපෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඔය ආයතනික වැඩ කරනා වගේ අවස්ථාවකදී ඔය කියපු උදාහරණෙම. ඒතෙ එතෙන්දී තමන් මේ දහමට අනුව හැසිරෙන කෙනා ඒකට නම් මුල් තැන දෙන්නේ. කියන්නේ නිවන් මාර්ගයට නම් මුල් තැන දෙන්නේ. එතෙන්දී බලන්න වෙනවා මේ සූත්‍රෙන් කිව්වා වගේ උපතුමත් කිව්වා ඒක තමන්ගේ හිත ඇතුලේ කලහ විවාද එන පැත්ත. ඉතින් අපිට සමහර මේ අපි කොච්චර හොඳ කරන්න ගියත් දැනුම් අහන්න වෙන ඔය පහතට වැටෙන තැන් එනවා. එතෙන්දී තමන්ගේ හිත වැඩ කරන්නේ කොහොමද? එතෙන්ටත් මුහුණ දෙන්න පුළුවන්ද? ඒක මම කියන්නේ මෙතන මෙහෙම කරන්න කියන එකට වඩා මම කියන්නේ හැමතිස්සෙම අපිට නිවන් මාර්ගයට වැඩගත්තේ ඉන්නේ තමන්ගේ හිතේ කලහ විවාද අඩු වෙන පැත්ත. කලහ විවාද අඩු වෙනවා කියලා ඕකේ ඒකෙත් මම දකිනවා අන්තයක්. ඉතින් එහෙනම් මම කොහාටවත් යන්නේ නැතුව කවුරුත් එක්ක කතා කරන්නේ නැතුව මගේ පාඩුවේ තනියෙන්ම මේක කරගත්තාම ඉවරනේ කියලා ඒ පැත්තකට වැටෙන වෙන වෙලාවලුත් වෙන්න පුළුවන්. ඉතින් ඒකත් එච්චර සුදුසු නෑ. මොකද මේ ධම්ම කියන එක බොහොම අමාරුයි තනියෙන් අවබෝධ කරගන්න. අපි නිතරම නුවණින් විමසන්න ඕන අනිත්‍යය කියන්නේ මොනවද, මොන වගේද කියලා. ඉතින් මේ දරුවත් මහත්තයා අහුවගෙන මොකද්ද මේ පරාමාස කරනවා, අභිනිවේෂ වෙනවා කියන, නැත්නම් මොකද්ද මේ දෘෂ්ටිගත වෙනවා කියන්නේ කියන එක. ඉතින් මම සමහර වෙලාවට මගේ පුරුද්දක් කියලා ඉතින් අපේ සාමාන්‍ය ජීවිතේ උදාහරණ ගන්නවා කන්ට්‍රෝවර්ෂල් ඒවා. ඒකට සමහරුගේ ඉස්තමනාප වෙන්නත් පුළුවන්. ඒුණත් ඉතින් මේවා තේරුම් ගන්න ඒ වගේ දේවල් ගන්න වෙනවා. ඒ හින්දා මම හිතනවා මම උදාහරණයක් විදියට ගන්නම්. ඔය අපි දැන් සමහරු හිතනවා වෙජිටේරියන් වෙන්න ඕන කියලා. ඒ වෙජිටේරියන් වුණොත් විතරයි මේ නිවන් මාර්ගේ වැඩෙන්නේ, නැත්නම් මෛත්‍රිය වඩන්න පුළුවන්. ඉතින් මම දකිනවා ඒක යම්කිසි දෘෂ්ටියක් කියලා. ඉතින් දෘෂ්ටිය කියනකොටම අපිට දෙපැත්තක් වෙනවා. දෘෂ්ටිය කියනකොට දැන් අපිටයි තමයි පිටිවල ඉන්නේ. අපි දෘෂ්ටි වල කියන පැත්තෙන් තමයි අනේ ඉතින් මේ අනිත්‍යගේ දෘෂ්ටි වලට අපේම යතුරගන්න පුළුවන් වුණොත් තමන්ගේ මාර්ගයේ ඉස්සරහට යන්න හැකියාවක් තියෙනවා. දැන් අපි අපේ අඩුපාඩුක් පෙන්නලා දෙනවා නම් මේ පැත්තෙන් බලලා මේ කවුරු කිව්ව පළියට නෙමෙයි ඒක තමයි සාකච්ඡා කරන්නේ. ඉස්සරහට කොච්චර ගියාද බුදුරජාණන් දේශනා කරපු පැත්තෙන්. ඒකට අන්න එහෙම හොයනකොට අපි ඉන්න දෘෂ්ටි දුක් නෝනේ.
එල්වන්සයි දැලුවත් මතය මේ අනිත් සංස්කාර දෙක තියෙනවා මට ඒක අදහසක් කිච්චටම නැහැ. දැන් අපිට චිත්‍ර මහත්මිය මම හිතන්නේ බොහොම දේශනා කරලා තියෙන විදිහට දැන් සංස්කාරෝ තුනයි. ඒ කියන්නේ කෝ ආශාස ප්‍රාශාස ඒවත් මේවා මේ මූලික තලයේම තියෙන ඒවා. එහෙම නැත්නම් විතක්ක ਵਿਚාර, එහෙම නැත්නම් වේදනා සංඥා. ඒකෝට අපි විතක්ක ਵਿਚාර ගත්තාම දැන් හොඳටම දන්නවා ඉතින් මේ වචනයෙන් කරන ඒවා නම් ඒවට මූලික වෙන්නේ ඒකයි ਵਿਚාර කියලා. ඉතින් අමුතුවෙන්ම නොකිව්වත් අපි යම් කිසි ආකාරයක විවාදයක් තබා වෙනත් යම් කිසි ආකාරයක කතාවක් ලා ඒ කතාවේ තිබෙන පොට්ටක් අන්න ඒක තමයි භයානක ගතිය තියෙන්නේ. අර මේ ඔතන තියෙන්නේ කියලා මට හිතෙන්නේ වගේ දේවල් ගියාම. ඒ කියන්නේ එතනින් අතර වෙන්නේ නැහැ. ඒක තියක් එහාට ගියාම ඊට පස්සේ ඒක අපිව නිකන් ලොස් වෙන ගතියක් එනවා ඊට පස්සේ අර මේ යෝනිසෝ මනසිකාරයක්වත් එතන සතියක්වත් අඩු වෙනවා. ඒ එහෙම වුණාම මේක සෑහෙන ඇත්තටම බරපතල කාරණයක් වෙනවා කියලා හිතනවා. මට හිතෙන්නේ ඒක ඒ වගේ අදහසක් තමයි මට ඇත්තටම හිතට ආවේ. ඒ වගේම මේ දැන් ඔය අභිනිවේශ දැන් අපි අපිම බලනවා නම් ඔය ප්‍රතිමා වගේ ඒ අපි මේ ශරීරයේ පැත්තෙන් බැලුවා මේ මගේ එහෙම නැත්තම් ශරීරය ලස්සන නම් එහෙම නැත්තම් මූණේ මොන හරි ලස්සනක් තියෙනවා නම් ඇස් දෙක මොන හරි වගේ උස්සපන් ශරීරය නම් ඒ ඇති වශයෙන් මේ ශරීරය නිතර බලනවා නම් අපි දන්නවනේ ගොඩක් වෙලාවට තරුණ කාලේ එහෙම නිතරම කල්ලාඩිය ළඟම තියන් ඉන්න විශේෂයෙන්ම ගෑනු ළමයි. ඉතින් ඒ වගේ ඉතින් අන්න ඒ වගේ මෙතකොට ඒ වගේම තමයි දැන් ඒ ශරීරය පිළිබඳ ඊට අමතරව අපේ මේ තිබෙන අනිත් දේවල් ගැන මේ මම මේ මේක දැන් අර මම ඉන්නවා කිව්වහම එතන මන්ද මට නම් ඒක නිකන් අර ඉච්චර මේ ඉන්නේ කන්ටෙක්ස්ට් එකට වදින්නේ නැහැ ඔළුවට එහෙම. ඒක මට වදින විදිය තමයි ඒකේ මෙතන පාලනයක් කන්ට්‍රෝල් එකක් තියන්න පුළුවන් කියන වගේ අදහසක්. එහෙම එකක් තියෙනවා සෑහෙන මුල්පැසගත් ගොඩක් වෙලාවට. මේකේ මේ කන්ට්‍රෝල් කරගෙන ඉන්න පුළුවන් කියන ගතියක්. ඉතින් අන්න ඒක සෑහෙන මුල්පැසගත්තට පස්සේ හැම දෙයක්ම ඒකනි කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. මේක වැඩිනම් මේක කරන්න පුළුවන්. මේක ගත්තොත් මෙහෙම කරන්න පුළුවන්. මේකට වර්ධනොත් මේක. ඒ වගේ මේක හැම එකෙම මගේ මේ කන්ට්‍රෝල් එකකින් තියාගන්න පුළුවන් කියන අදහස ඒකත් ඔය මේ අභිනිවේශ වගේ පැත්තට එනවා වගේ කියලා හිතනවානේ. ඒ වගේ අදහසක් තමයි මට තියෙන දලුවත් මහත්මයා දැනට පෙරවන් සරණයි.
පතිලසන බොහොම පිං. ඒ කියන්නේ තමන්ට මේ තමන්ගේ පාලනේ තියාගන්න පුළුවන්. ඒ කියන්නේ තමන් එහෙම නැත්නම් තමන්ට ඕන දේවල් කරගන්න පුළුවන් කියන වගේ
හැංගීමක්. ඔව් මෙහෙමයි දැනුම් මත එතන තියෙනවා මේක. මේවා මේ විනාශ වෙන ගතිය නැහැ කියන එකමනේ එතන තියෙන්නේ. හැබැයි මොන වුණත් මේක මොකක් හරි ගල්ලා මේක නිකන් කන්ට්‍රෝල් එකේ තියාගන්න පුළුවන් කියන යම්කිසි දෘෂ්ටියක් තියෙනවාමයි. ඒක සෑහෙන මුල්බැස් ගන්න එකක් ඒක තියෙනවා.
හොඳයි. අනේ මේ වගේ දේවල් තමයි මම කතා කරන්න අපි කතා කරන්න කැමති ඇත්තට. මොකද අපි උඩින් හැමදාම කියන දෙදී ඇත්තටම ওই වගේ දේවල් ඔක හරි වැදගත් දෙයක් ඔක තුමා කිව්වෙත් නේද? ඒ කියන්නේ අපිට ඇඟීමක් තියෙනවා මේකේ මේ මේක කාරුවා ශ්‍රේ ධර්මයේ තියෙනවා, වැය ධර්මයේ තියෙනවා, විරාග ධර්මයේ තියෙනවා. ඔක්කොම තේරෙනවා මේ නැති වෙනවා. ඒ වුණාට ඒ කිව්වට ඔය කිව්වට මේක මොකක් හරි කරලා ෂේප් කරගන්න පුළුවන් කිසියම් කාලයක් කියලා නිත්‍ය සංඥාවෙන් ගන්න ගතියක් වගේ එකක් තියෙනවා කියන එක තමයි කියන්නේ. ඒක හසත්තකම තමයි. අපි අර උදාහරණයක් අපිට පළවෙනි චෙක් කියනවා. අර කාර් එකක් අලුතෙන් ගන්න ගියාම ගන්නවා. ඉතින් අපි 25 25000 30000 කියලා කාර් එකක් ගන්නවා. ඉතින් ඒ වොරන්ටි එක දෙන්නේම අවුරුදු 5කට කියලා කියනවා. කිව්වට ඉතින් අපි හිතනවා අපි තාත්තගේ කාර් එක නම් අවුරුදු 25ක් තිබුණානේ. එහෙම නැත්නම් 15ක් තිබුණානේ. ඉතින් මේ ඉඳ මේක ඔය කවුරුද 5ක් කිව්වට මේක අවුරුදු 5න් මට අයින් කරන්න වෙන්නේ නැහැ. මේක අවුරුදු 20ක් 15ක් 20ක් තියාගන්න පුළුවන් කොහොමද හැංගිම තියෙනවා කියන තරල උදාහරණයක්. අපි වෙන කලින් දෙකේදී ඒ වගේ මොනවා හරි කළා මේක ගැට ගන්න කිනියන්න පුළුවන් කරන නිත්‍යඥාවෙන් ගන්න ගැටි තමයි තියෙන්නේ නේද? අපේ සිල්ව ගත්තාට තමයි මේ ලෙඩ වෙනවා, මෙච්චර දේවල් වෙනවා, මොනවා කරත් මොනවා හරි කරගෙන මේක තාමතන මම පවත්න්න පුළුවන් කියන වගේ දෙයක් නැති. මම හිතනවා ධර්ම තමයි අය ඔබතුමා ඉස්මතු කරේ. ඒවා ඒ පැත්තට තමයි හිතන්නේ. එක්තරා තැන දේවල් වෝම් පින්. හොඳයි හොඳයි. මේ මම කැමති මානල් මහත්මියට යොමු වෙන්න. මම එක කියලා දෙකේ කෝඩ් එක නම් කියවද්දි සමා වෙන්න. මානල් මහත්මිය ඔබතුමාට යොමු වෙලා ප්‍රීති මහත්මියට වෙන්න. අපේ මෙල්බන් නුවරින් සම්බන්ධ වෙන මානෙල් මහත්මිය අසුසි මහත්මයා
තේරුවන් සරණයි දල්වත් මහත්මයා අහගෙන හිට අපි ටිකක් පරක් වෙල් මන්දුනේ මේ අදහසක් ප්‍රකාශ කරන්න දෙයක් නැහැ අහගෙන ඉන්නම් හොඳින් තේරුවන් සරණයි
තේරුවන් සරණයි හොඳයි හොඳයි ප්‍රීති මහත්මයා ඔබතුමාට මේ ඊට පස්සෙ මම කොබලගේ මහතුණ මිලා ඒ වේදනාව ගැටි ඊට පස්සෙ සාකච්ඡාවට අනිත් එක තුල ගන්න මහත්මයා
තේරුවන් සරණයි දලොත් මහත්මයා කොබ්බල්ගේ මහත්මයා පුදුසැමට කාලයන් මිත්‍රයන් හොඳින් කරුණු විශ්සර කරා මේ සත්‍ය අවබෝධ කරගන්න දෘෂ්ටියකින් යම් කිසි ප්‍රමාණයක් තියෙනවාද කියන එකත් සත්‍ය අවබෝධ කර යම් දැන හරි කියලානේ. ඒ කියන්නේ සත්‍ය අවබෝධ වෙන තැනදී වැරදි වෙන්නත් පුළුවන්. ඒ නිසා ළඟ යම් කිසි ප්‍රමාණයක් යම් කිසි දෘෂ්ටියක් තියෙනවාද කියන එකත් මම කරන කැමති සාකච්ඡාවට. ඒ වගේම තමයි කලහ විවාහ වගේ දේවල් එනකොට කැටි වෙන කෙනා වුණා. ඒ වගේ එනකොට ඉතින් පයනකොට මේ සංස්කාර වගේ දේවල් ඇති වෙනකොට කියන්නේ අනිවාර්යෙන් මට හිතෙන ඒ වගේම තව මේ හේමේ නොදැනීමේ තමයි ඉතින් දෘෂ්ටිය තියෙනකොට ගොඩක් විට ඒ සම්බන්ධයෙන් උත් අවබෝධයක් අඩු සිදුවෙන දේවල් සත්‍ය භාවයට දැනීම නිසා ගොඩක් මේ සිදුවෙන බව තමයි කියන්නේ يعني කැලි සිදුවෙන දේ තමන්ට අවබෝධ කරගන්න ඒ කියන්නේ ගොඩක් විට මමත්වයේ කියන එක දේවල් වෙන දෙයක් මම හරි කියන මේ මම සංකල්පයක නැගිලා මේ නොදෙන්නේ ගොඩක් කියනවා දෙදා මගේ වෙන ගොඩක් මානසිකවත් කියන එක තමයි මට
සඳහන් කරන්න තේරුවන් සරණයි. සත් සත් මොම්පින් පිටි වන්නේ. නැයි මං ඊටම ගෞරවයෙන් ප්‍රොෆෙසර් පතු වෙන්න.
හන්දයි සරණයි මේ දලුව තමයි කිගෝලිය. අ කොටස අකරමු. ඊට කලින් මම මේ කරකුණ හේපත්ක් කිව්වොත් හොඳයි කියලා ඒකනකොට අපි ඕස්ට්‍රේලියාවෙන් ගිය සමිනාන්තයම මේ දරණයි මෙන්න ගියා බොහොම දෙකෙනෙක් ඉතින් එතුමාගේ විතර කතා කර කර හිටියේ මේ මේ දැන් මට මේ දේවල් පෞද්ගලිකව ලැබුණා මොකද ඒ අරමත අපි එකඟ වෙන්නේ නැහැ සමහර මත එකඟ වෙන්නේ මේ එතුමාට කතා කරන්නලා අහගෙන හිටියා ඒක බාධා කරන්න නැතුව එතුම බොහොම කරුණාවෙන් මට එතුමා ගෙනියන්නේ මේ සයිට් එක ලොගින් වෙන්න ඉඩ දුන්නා මේ මේ තෙන්තා අර කතා කරපු දේ බලන්න පුළුවන් මම දැන් වේදනාව ගැන මෙන්න මෙහෙම කියන්නේ වේදනා ජාති ආවේදනා දුක්ඛ වේදනා අදුක්ඛ සුඛ වේදනා මේ ටික මම හිතන්නේ එහෙමම දන්නවා ඉතින් ඒක තමයි සුඛ වේදනා දුක්ඛ වේදනා
මේ මයික් එක මිට කරගන්න හොඳයි දැන් හොඳයි කොබුලි මහත්
තරේ වේදනා යටි තුනක් තියෙනවා මොනවාද සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා කියන ඒවා ඊළඟට යස්මින් අද්වේසන සමයේ සුඛං වේදනං වේදේති නේව තස්මින් සමයේ දුක්ඛං වේදනං වේදේති න අදුක්ඛම සුඛං වේදනං වේදේති ඒ කියන්නේ යම් වෙලාවක යස්මින් සමයේ සුඛං වේදනං වේදේති සුඛ වේදනාවක් වේද වින්දනය කරන මොහොතේදී නේව තස්මින් සමයේ දුක්ඛං වේදනං වේදේති. ඒ මොහොතේදී දුක්ඛ වේදනාවක් විඳින්න බෑ. එතන සුඛ වේදනාව තියෙන වෙලාවෙ සුඛ වේදනාව විතරයි දුක්ඛ වේදනාව තියෙන්න බෑ. නෑ අදුක්ඛම සුඛං වේදනං වේදේති. අදුක්ඛම සුඛ වේදනාව තියෙන්න බෑ. සුඛං එලාවේ සුඛ වේදනාව ඊළඟට කියමින් අද්විස්සන සමයේ දුක්ඛං වේදනං වේදේති. දුක්ඛ වේදනාව පවතිනවා නම් විඳිනවා නම් මේ දුක්ඛ වේදනාව විඳින්න බෑ. නෑ දුක්ඛං වේ අදුක්ඛම සුඛං ඒව තස්මින් සමයේ වේදනං වේදේති. ඒ මොහොතේ අදුක්ඛම සුඛ වේදනාවමයි විඳින්නේ. අනිජ්ජාති දෙක එතෙන්දි තියෙන්න බෑ. එතකොට කෙටියෙන් කිව්වොත් ඔය වේදනා ජාති තුනෙන් එක වේදනාවක් තියෙන මොහොතේදී ඒ වේදනාව විතරයි අනිත් වේදනා ජාති දෙක හටගන්න බෑ. එක මොහොතක එකක් විතරයි ඔය ජාති තුනේ. ඒක තමයි වචන ගොඩක් දදා මේක බොහොම පැහැදිලිව විස්තර කරන්නේ. ඊළඟට සුඛාපි කෝ වග්ගි වෙස්සන වේදනා. නස්ඛ වේදනාව අනිච්ච සංකතා පටිච්ච සමුප්පන්නා. කය ධම්මා වය ධම්මා. විරාග ධම්මා නිරෝධ ධම්මා දුක්ඛාපි කෝ වග්ගි වෙස්සන නෑ ඒක ඊළඟ එක. මේ නිරෝධ ධම්මා කියන එකෙන් ඉවරයි. ඒ කියන්නේ මේ වේදනා ජාති තුنين එක එක ගන්නවා. සුඛ වේදනාව ගත්තොත් සුඛාපිකෝ වර්ගයේසන වේදනාන්න සුඛ වේදනාව ගත්තොත් ඒක අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි. කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා. ඔන්න ওই ලක්ෂණ ටික තමයි සුඛ වේදනාවේ තියෙන්නේ. ඒකට මෙන්න මේ වචන ටික හොඳට බලන්න වෙනවා අපිට. මේ සුඛ වේදනාවේ තියෙන ලක්ෂණ ටික තමයි අනිච්ච සංකත පටිච්ච සමුප්පන්න කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා කියන්නේ. ඊළඟට කියනවා දුක්ඛාපිකෝ වග්ගි වෙස්සන වේදනා. නැත්නම් දුක් වේදනාව දත්තෝ ඒකෙත් තියෙනවා අනිච්ච සංකත පටිච්ච සමුප්පන්න කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා. ඊළඟට අදුක්කම සුඛ වේදනාව ගත්තොත් අදුක්කම සුඛාපිකෝ වග්ගි වෙස්සන වේදනා. අනිච්ච සංකත පටිච්ච සමුප්පන්න කය ධම්මා විරාග ඒවම් පස්සෙන් මෙන්න මේක දකින්න ඕන. අග්ගි වෙස්සන සුතවත් ශ්‍රාවකෝ. ඒ සුතවත් ආරේ ශ්‍රාවකයා මේ බව දැකලා සුඛාපි වේදනාය සුඛ වේදනාවක් ආවොත් නිබ්බින්දති දුක්ඛායති වේදනාය සුඛායති වේදනාය නිබ්බින්දති දුක්ඛායති වේදනාය නිබ්බින්දති සුඛායති නිබ්බින්දති. ඒ මොන වේදනාව ආවත් අර ලක්ෂණ ටික කළා ඒක අපහැරලා දානවා. කල කෙරිලා අතාරිනවා කියලා අර ලක්ෂණ නිද්දාව කියන එක නිද්දින්දට. පින් විරජ්‍යති විරාග විමුක්ති. ඒවා අතහැරෙන හැද. ඊළඟට විමුක්ත ප්‍රශ්නින් තියෙන ඥානයක් ඇති වෙනවා. එන ප්‍රශ්නින් විමුක්ත ඊළඟට අර සාමාන්‍යයෙන් රහත් කෙනෙක්ගේ උදාන වාක්‍ය තියෙනවා. උසිතම් බ්‍රහ්මචර්යං කතං කරණීයං අතිපජානාති. මනස් ගැන එක තේරුම් ගන්න වෙනවා. වේදනා සුඛ වේදනා දුක්ඛ වේදනා දුක්ඛ සුඛ වේදනා වේදනාවේ අනිච්ච සංඥාව වඩන්නේ කොහොමද? කෙසේ වඩන අනිච්ච සංඥාවෙන් මේ වේදනාවේ තියෙන කෙලෙස් දුරු වේද? කාමරාග බවරාග අස්මිමාන අවිද්‍යා සියල්ල දුරු වෙන්නේ කෙසේ වඩන අනිච්ච සංඥාවෙන්ද කියන එකේදී කියනවා. මේ කරුණු තුනක් බලන්න. වේදනාව කියන්නේ මොකද්ද? වේදනා සමුදය මොකද්ද? වේදනාවේ අත්සංගමය මොකද්ද? මෙන්න මෙහෙම බලන කෙනයි වේදනාවේ අනිච්ච සංඥාව වඩන්නේ කියලා. එතකොට එතන වේදනාව වෙනස් වෙනවා කියලා බලන්න නෙවෙයි එතන කියන්නේ. වේදනාවේ සමුදය හොයාගන්න කියලා. ඒත් සමුදය හොයාගත්තොත් කෙනෙකුට එන සංකත ලක්ෂණය ප්‍රකට වෙනවා අනිත් පැත්තට. ඒ කියන්නේ මෙන්න මේවා නිසයි මේක හටගන්නේ කියන නුවණක් එනවා. එතකොට සංකත ලක්ෂණය දකිනකොට ඒකේ නියම විදිහට දැන් සමුදය හොයාගන්නත් ඒක මේ ක්‍රම කීපයක් තියෙනවා. ඒ කියන්නේ ක්‍රම කීපයක් කියේ ලෝකෙට අයිති විදිහට සමුදය දකින්නත් පුළුවන්, ලෝකෙන් එතර වෙන විදිහට සමුදය දකින්නත් පුළුවන්. දැන් ලෝකෙන් අයිති විදිහට මං කිව්වේ දැන් සමුදය මේ කකුල නැමිලා තියෙන හින්දා තමයි මෙහෙම රිදෙන්නේ. එහෙනම් කකුල දිගහැරියහම හරිනේ. ඒකට ඒකත් එක්තරා සමුදයක්. ඒකට අපි මේ සමුදය අයින් කරලා ඒ වේදනාව නැති කරගන්නේ. හැබැයි ඔතන ලෝකෙට අයිති සමුදයක් තමයි එතන දැකලා තියෙන්නේ. එතකොට මේ පටිච්ච සමුප්පන්න බව දකින්න නම් එතනින් එහාට අපිට යන්න වෙනවා. මෙන්න මේ සමුදේ තියෙනකම් මේක තියෙනවා. මේ සමුදේ ඉදුන් නැත්තම් මේක හටගන්නේ නැහැ කියන නුවණකටත් එන්න වෙනවා. දැන් අර ඉස්සෙල්ලා කියපු එකේ අන්න ඒ නුවණ අඩුයි. ඒ කියන්නේ නුවණින් හිතුවොත් තේරෙයි. දැන් අපතන කකුල දිග ඇරියහම මේ වේදනාව අයින් වුණාට ආයෙ ටිකක් වෙලා යනකොට රිදෙන්න ගන්නවා. එහෙනම් මෙතන මොකද්ද වැරද්දක් තියෙනවා. ඒකට නියම සමුදේ අහු වෙලා නැහැ. මොකද දැන් කකුල දිග ඇරගෙන ඉඳලා ටිකක් වෙලා යනකොට වේදනාවක් එනවා නම් එහෙනම් අපි සමුදේ අයින් කරලා නැහැ. හරියට සමුදේ අයින් වුණා නම් මේක ආයෙ හටගන්න බෑ කියන නුවණක් එනවා. එතන සමුදේ යෙදෙනකන් මේක තියෙනවා. සමුදේ යෙදෙන්නේ නැත්නම් තියෙන්න බෑ කියන පටිච්ච සමුප්පාද ගැන නුවණ. මෙතනයි මම දකින්නේ වේදනාවේ පටිච්ච සමුප්පන්න බව දකින්න ඕන කියලා. ඊළඟට අර කය ධම්මා, වය ධම්මා, විරාග ධම්මා, නිරෝධ ධම්මා කියන ටික මේ අත්දකින්න පුළුවන්. ඔන්න මේ කරුණු තුන හරියට අපිට අර ලෝකෙන් එතර වෙන විදිහට බලන්න ගියාම මම හිතන්නේ එතන තමයි මේක නිවන් මාර්ගය මත කරගන්න නම් දකින්න ඕන තැන කියලා මං හිතන්නේ. ඒකට මේකේ කොට අපිට කරුණු තුනක් බලන්න වෙනවා. වේදනාව මොකද්ද? වේදනා සමුදය මොකද්ද? වේදනා අත්ංගමය මොකද්ද? සංකතයි කියනකොට බලන්න තියෙනවා මේක හටගන්න හේතු ප්‍රත්‍ය උදාවුනේ මොනවද? මොනව නිසාද මේක හටගත්තේ? ඒකට එතෙන්දී අපි දක්ෂ වෙන්න ඕන අර ලෝකෙටයි තිනන්ත මේ හේතු ටිකක් අඳුර ගැනීම විතර. මදි මේකේ පටිච්ච සමුප්පන්න සම්බන්ධයේ අවබෝධ වෙන විදිහට ඒවා ටික අඳුර ගන්න. පටිච්ච සමුප්පන්න ධර්මතාවය දකින්න නම් විනාශනේ සති ඉදං හෝති, විනාශනේ අසති ඉදං නහෝති කියන ධර්මතාවයට ගැලපෙන්න. එතන දැන් සංකතයි කියවහන් අපිට හිතන්න පුළුවන් මේ හේතු නිසා තමයි මේ ඵලය හටගන්නේ. හැබැයි හේතු නැති වෙලාවේ ඵලය තියෙන්න පුළුවන්. ඵලය නැති වෙලාවේ හේතු වලට තියෙන්න පුළුවන් අදහසක් එනවා. මේක පැහැදිලි නැත්නම් මම පොඩි උදාහරණයක් ගත්තොත් දැන් අපි හාලුයි බතුයි ගත්තොත් හාල් නිසා බත් සකස් වෙන්නේ. ඒක වැරදි කියන්න බෑ. ඒක හරියටම හරි. හැබැයි අපිට මේ දැන් කඩේක හාල් තියෙනවා. ඒ වෙලාවේ බත් නැහැ නේද? ඊළඟට අපි ඔක සම්බල බත්තලාට පස්සේ බත් තියෙනවා. දැන් ඒ වෙලාවේ හාල් නැහැ. ඒ කියන්නේ හේතුන්ගෙන් තොරව දැන් ඵලයට තියෙන්න පුළුවන්. ඒකට එතන සංකත ලක්ෂණේ තිබුණාට පටිච්ච සමුප්පන්න ලක්ෂණේ නැහැ. මොකද පටිච්ච සමුප්පන්න කියනකොට ධර්මතාවයක් කියදෙනවා විනස්නේ සති ඉදං හෝති. මේ හේතු තියෙන වෙලාවෙමයි ඵලය තියෙන්නේ. ඒ දෙක එක මොහොතේ පෙරපසු නොවේ. හිමස්මින් සති ඉදං හොති. එතනම තියෙනවා අනිප්‍රත්ත හිමස්මින් අසති ඉදං හොති. ඒක තමයි අර පත්‍යා නිරෝධා කියන දෙකෙන් සඳහන් වෙන්නේ. අන්න ඒ ධර්මතාවෙත් මේ වේදනාවයි දකින්න පුළුවන් වුණොත් වේදනාව ආයේ හට නොගන්න හැටියට වේදනාවෙන් නිදෙන්න අර පස්සේන වචන මම මේ කිවි නිබ්බින්දති මට්ටම වේදනාව ගැන කලකිරිලා එකෙන් අතහැරෙන මට්ටමේ දැක්මකට යන්න හැකියාව තියනවා කියලා. ඒකකට අන්නේ ඒ විදිහට මේ ලෝකෙන් එතර වෙන විදිහ වේදනාව කියන ලෝකෙන් එතර වෙන විදිහ වේදනාවක් ඇසුරුන කර නොගන්න මට්ටමට යන්න අපි ඔය සතර සතිපට්ඨාන වේදනාවන් ප්‍රශ්නාව ගත්තොත් තියනවනේ ඒ ආයි කිසිම වේදනාවක් අචකින්චි ලෝකේ උපාදීති කියන මට්ටමට එනකන් ඒක වැඩෙන විදිහක මාර්ගයක් උපද්දව ගන්න නම් මේකේ මේ ටික මේ වචන තුන මේකේ වචන තුනේ මම වැදගත්ම දේ දකින්නේ අපි සමුදය අඳුර ගැනීම කියන එක. අන්න ඒක දකින්නේ කොහොමද කියන එක. මේ කාරණා ගැන අපේ අදහස් තියෙනවා නම් ගැටලු තියෙනවා නම් ඉවත් කරන්න තෙරුවන් සරණයි.
හොඳයි තෙරුවන් සරණයි. මම චිත්‍ර මහත්මිය සේන මහත්මිය සේන මහත්මියටත් ඊට පස්සේ චිත්‍ර මහත්මියටත් පසන්ත මහත්මියටත් යොමු වෙනවා තුන් දිනකට පිළිවෙලට. අපිට ඒ අන්න එම කාරණාවම වෙනත් දේවල් නෙමෙයි. දැන් කොපලි මහත්මිය අපි ගිනාම හොඳම තැනකට මේ අනිච්ච සංකත සහ පටිච්චසමුප්පන්න කියන තුන පැහැදිලි කරලා දීලා මේ ඇත්තටම මේක අර ලෞකික මට්ටමට නෙමෙයි මේ ලෝකයේ තියෙන මට්ටම නෙමෙයි ඔබට යන විදිහට මේ වේදනාවේ සමුදය දකින්නේ කොහොමද කියන කාරණාව අපිට සාකච්ඡා අවසන් විනාඩි 20 න් ඉඳලා අර අපිට කියන්නේ අර එසෙන්ස් එක දෙනවා වගේ මේ ඒ කොටස ගැන අපි පොමණක් කතා කරමු වෙන දේවල් දෙයක් නැතුව. හොඳයි සේන මහත්මයා චිත්‍ර මහත්මිය වසන්ත මහත්මිය
තිරුවන් සරණයි. ඔද මෙස් වේදනාවේ සුඛ වේදනාවේ ගැන මුලින්ම කියන්නේ සුඛ වේදනාව අනිත්‍ය කියන එක අපේ කොක්කල කියන අර්ථය පැහැදිලි කරලා දුන්නා. අනිත්‍ය කියන එකේදී අර සම්මුදය දකින්න කියන එක. දැන් මෙතනදී ඊළඟ පැරග්‍රාෆ් එකට එනකොට කියනවා මේක දකින්න කෙනා කියලා. මෙසේ දක්නා සුතවත් ආරේශාව කියලා. එතකොට මේක දැන් මෙතනදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ මුලදී මේක කරගන්න හැටි. නමුත් මේක තමුන් අත්දැකලා කරගන්න ඕනේ කියන එක තමයි දෙවෙනි ප්‍රයෝගයකින් මට තේරෙන්නේ. එතකොට මේක කොගලෙක මට හොඳට කියලා දුන්නා. සමුදය දැකලා ඒ පටිච්ච සමුප්පාද වෙන එක සංකත පරිසම්පාද වෙන එක දකින්න හැටි කොහොමද කියලා. ඒක මේ කොයිතරම් අපි වචන වලින් ඉගෙන ගත්තත් නමුත් ඒක දැනගන්න කල මේක මේකෙන් නිබ්බිතාව ඇති වෙන්න තේරෙන්නේ. ඒකයි මට මෙතන කියන්න තියෙන්නේ. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. දෛචිතාවත්මි.
තිරුවන් සරණයි හැමදෙනාටම. ඇත්තටම මේ වචන තුනේ තේරුම දැනගන්න එක ඉතාමත්ම වැදගත් වෙන්නේ කොහොමද මේක නිවනට සම්බන්ධ වෙන්නේ කියන එක අපි තේරුම් ගන්න උත්සාහයක යෙදෙන්න ඕන නිසා. මේ දේවල් කොයිතරම් ඇත්තටම අපි කතා කරත් අත්දැකීමෙන් දැනෙලා නැත්නම් මේ වචනවල තේරුම් කොහොමත්ම ඒක තේරුමක් නැතුව යනවා. ඉතින් නැවතත් මතක් කරන්න කැමති භාවනාවක යෙදিলা ආනාපාන සතියෙන්ම මේ සියල්ලම දැක ගන්න පුළුවන් වෙන බව කල්යාණ මිත්‍රතාවයෙන් කියන්න කැමති. ඒ වගේම තවත් ඊටාම හොඳ අදහසක් තමයි අපිට මානෙල් මහත්මිය ඉදිරිපත් කළා. එතුමි අහලා තියෙනවා කියලා කිව්ව මේ භව තුනේම ලෝක තුනේම මේ වේදනාව තියෙනවා කියන එක. අපි නිවන දක්වා යන මේ ගමනේදී මේකත් අපි තාම හොඳින් අත්දැකිය යුතු අවස්ථාවල් කියන එකත් ඒක එකතු කරන්න කැමති. ඒ වගේම අනිච්ච කියන එක දැන් මේ ඒ තුනේ කීපිටට ගත්තොතින් අපි කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ තුනම ගැන ගත්තොත් ඒව වෙන වෙනම නැතුව අපි හිතමු අපි භාවනාවකදී අපේ දකින අත්දැකීම් වලින් අපිට තේරුම් ගන්න පුළුවන් නම් මේ වින්දනයන් මේ තුනේම එනවා කියන එක. මේ කාම ලෝකේ වින්දන ගැන අපිට කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. මොකද ඇස, කන, නාසය, දිව, ශරීරය මේ මේ හිතෙන් හිත හිත ගන්න වින්දනයන් ගැන අපි හැම දිනම දාන්නවා. දලවත් මහත්මයා කිව්වා මේ හැම දෙයක්ම කරන්නේ මේ සැපේ ඕන නිසා කියලා. ඉතින් ඒක දකින්න අපිට එච්චර ප්‍රශ්නයක් නැහැ. නමුත් අනිත්‍ය දැකලා තියනවා දෙක කියන එක. මේක වෙනස් වෙනවා, මේක ඇති වෙනව නැති වෙනව කියන එක දැකලා තියනවා දෙක කියන එක. ඒක ප්‍රශ්නයක් වෙනවා. ඊළඟට සංකතයි කියනකොට අපි හුඟක් වෙලාවට හටගත් දෙයක් කියලා. හටගත් දෙයක් කියන තැන කොහෙද හටගත්තේ? කොහෙද මේක දෙයක් උනේ කියන එක අපි එතන අපි දැකලා තියනවාද? මම හිතන්නේ කෝකලගේ මාත්මයා අපිට මේක හුඟක් වෙලාවට පැහැදිලි කරන උත්සාහයක් යෙදෙනවා. මේ හටගත් බව දැකලා තියනවාද කොහෙද කියන එක? ඒකත් අපි දැකීමේ උත්සාහයක යෙදෙන්න ඕනේ කියන එක. අවසානයේ පටිච්ච සමුප්පන්න බව, පටිච්ච සමුප්පාදය අවබෝධ කර ගැනීම සඳහාම මේ ගමන යන්න ඕනේ කියන එක. ඒකත් ඊටාම තදට හිතට වැදුන දෙයක්. ඒක පටිච්ච සමුප්පන්න බව කියනකොට මොකක්ද අපි මේ දකින්න උත්සාහ කරන්නේ? වින්දනයන්, වේදනාව කියන වචනේ අයින් කළා. මොකද වේදනාව කියන සිංහල වචනේ අපිට වෙනම අර්ථයක් දෙනවා. මේ දැනෙන වින්දනයන්, වින්දනයන් ඇත්තටම කොහොමද මේ වින්දනයන් හටගත්තේ කියන එක හේතුව අපි දන්න පටිච්ච සමුප්පාද ක්‍රමයට අනුව ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් වේදනාව ඇති වෙන්නේ. එහෙමනම් අපි දැකලා තියනවාද මේ ස්පර්ශය ඇති වෙනවා? භාවනාවක යෙදිලා ඉන්නකොට මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන දේවල් තුළින් අරමුණක් ස්පර්ශ කරන කොටයි මේ වින්දනය හටගන්නේ කියන එක අපි දැකලා තියෙනවාද කියන එක. ඉතින් ඒක අපි සම්මුතියට සාමාන්‍ය ලෝකයට සම්බන්ධ කරනවා නම් මේ ස්පර්ශය ඇති වෙන හේතුව මේ සලායතන ඇති වුණොත් නේද කියන එක. ඒ වගේම එහෙම නැත්තම් එහෙම වෙන්නේ නැහැ කියන එක. ඒ පටිච්ච සමුප්පන්න බව, පටිච්ච සමුප්පාදයට සම්බන්ධ කරලා මේ සියල්ලේ පටන් ගැනීම කොතනද කියන එකට අනුතුරු අපි අවබෝධ කළොත්, ඒ කියන්නේ සලආයතන වලට හේතුනේ මොකද්ද? නාම රූප. නාම රූප වලට හේතුව විඥානය. විඥානය කොහොමද ඇති වෙන්නේ? විඥානය සංස්කාරපස්යෙන්. සංස්කරණයක්. විඥානය කියන්නේ සංස්කරණයක්. මේ සංස්කරණ කොහොමද ඇති වෙන්නේ? අවිද්‍යාවෙන්. ඒ කියන්නේ සත්‍ය නොදන්නාකම නිසා ඇති වෙන සකස් කිරීම වලින් සකස් වෙන විඥානයකින් සකස් වෙන නාම රූප වලින් මේ දේවල් පටන් ගන්නවා කියන දේ දැකීමේ උත්සාහයක අපි යෙදෙන්න ඕනේ කියන එක තමයි දැනට තේරුම් අරගෙන තියෙන තේරුවන් සරණයි.
හොඳයි, තේරුවන් සරණයි චිත්ත මාර්මිය. වසන්ත මාර්මිය ඔබතුමාට වෙන්න.
අතිබුදනාගෙන අපිට අද සාකච්ඡාවේ අවසාන භාගයට ඇවිල්ලා තින්නේ දල්ල පොගලේ මහත්තයා හොඳට පැහැදිලි කරලා තැනකට අතුර ගෙනාවා. එතන තමයි අස්තරු කියන භාවනාවකට යොදන්න ඕන තැන. ඉතින් දැන් ඒකම හොඳට පැහැදිලි කරලා තියෙනවා. මේ සමුදය බලනකොට සමුදය බලන්න පුළුවන් ක්‍රම දෙකක්. එකක් තමයි ලෝකයේ ඉන්නේ ලෝකයා බලනවා ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ මේක සියව මාරු කරනවා. නැත්තම් මේ තියෙන දෙයක් නේ, මේ තියෙන දෙය ඉතින් මේක ඇති වෙලා යනවා. අනිත්‍ය බලන්න පුළුවන් මේ විදිහට. ඒ වගේම බලන්න පුළුවන් ඒකේ අනිත්‍ය බලන්න පුළුවන්, ඊට පස්සේ එතන බලන්න පුළුවන් තව ඒකේ සංකත භාවය ගැන බලන්න පුළුවන්. ඒ වගේම ඒ කිසිම ප්‍රතිසම්පන්න බවත් බලන්න පුළුවන්. ඒ ලෝකේ ලෝකයා බලන විදිහ. නමුත් ලෝකෝත්තර ධර්ම ගැන බලනකොට ඉතින් ඔපට තමයි ඉතින් අපිට පැහැදිලි කරලා අද මෙතනට ගෙනාවේ මේ කොහොමද ඒක කරන්නේ කියලා. ඒක කරන නම් අපිට දැන් අපි මොකක් හරි අපිට සබ්ජෙක්ට් ඇහුනොත් සමාව ගත්තොත් ඒක තුළින් එන්නේ වේදනාවක්. අපිට මොකක් හරි මියුසික් එකක් හරි මොකක් හරි දෙයක් ඇහුනොත් ඒ තුළ යම් කිසි වේදනාවක්. ඒක කෙනක් නම් අනෝ ඒක සුඛ වෙන්න පුළුවන්, දුක වෙන්න පුළුවන්. හැබැයි මොකක්වත් නැතුව නිකන් අදුෂ්මසකෙත් ඉන්නවා. ස්පර්ශය ප්‍රධාන කරගෙන මේ දෙපැත්තට මේක ඕන පැත්තකට පැදින්න පුළුවන්. එතකොට අර උන්වස්සක බක්තික සම්බන්ධ කරලා තියෙන වගේ දෙපැත්තට ගයන වගේ එක වෙන්න පුළුවන්. හැබැයි ඉතින් අපි සමුදේ තේරුම් ගන්න නම් අපි දැනගන්න ඕනේ ශබ්දයේ කියන එකේ ශබ්දයේ කියන එක ඉස්සෙල්ලාම පළමුන අවස්ථාවේදී ගන්න ඕනේ. ශබ්දය. ශබ්දයක් නෙහුනේ. ඒක ඇහෙන්නේ ඇහෙනවා කියන්නේ කොහේද? ඒක දැන් අපි සමතියකින් වඩලා කියන ආනාපාන වගේ භාවනාවක් කරලා චිත්‍රික සමතුනට පස්සේ ඒ ඇහෙන ශබ්දයක් අරඹයා මොකද මිස්කේ කියනවා ඒ අරඹයා ඒ ශබ්දය දැන් අපි කනක් කියන එක උපද්දගත දෙයක් يعني මොකදයක් නොවද වූ ශබ්දයක් ඒ විදිහට වුණාම ඉතිපොතේ ඒකන කල්පනා කරන තමයි දෙවෙනි අවස්ථාවක් තියෙන්නේ ඒකන කල්පනා කරන මොකක් හරි රූපයක් වේග ඒක ගත ගහම මේ රූපයකට දැන් මේ ගායකයා නම් මේ ගායකයා ඒ වගේ විදිහකට විත මේ කියනවා මම මේකට කැමතියි කියනවා අපු නැත්නම් මම මේකට කැමතියි ඒක තමයි ඒක මොකද්ද ආයතන දෙක ගත ගහගත්තු එක ආයතනයක් වෙනවා කන අනිත් ආයතනය තමයි මේ මන ආයතන ආයතනෙත් එක්ක මේක මේක ඇතුලේ දඩ කරනවා ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව තමයි ඒ අඳාගත් දෙක එළියේ දැන් මේ විදිහට මේ රූප වහිනිය අප් එකක් නිරුසිදී එනවා නැත්නම් ගායකෙක් කියනවා මෙතන අපි ස්ටේඩියම් එකේ බලුතුමා අපි කාට ඇහෙනකොට එයා මේ සිංහලක් කියන කවුරු හරි කියනවා ඒ තුන්වෙනි අවස්ථාවේ තමයි අපි ඉඳගෙන අපි ඒක එළියට දාලා හතරවෙනි අවස්ථාවේ ආමි කියන්නේ මේ ඉන්නේ නැත්නම් මේ සද්දේ එන්නේ මේ නියන්ත්‍රණය කියලා අපි ඒක තමයි බැඳෙන්නේ ඒක ඵලය තමයි අපි සංහා කරන්නේ නමුත් ඵලය තමයි සංහා කරන්නේ ඒක තමයි කැමති නමුත් හේතු යෙදුර හැදිච්චයක් නේද එතකොට ඒ කොහොමද උනේ එහෙනම් මේ මන ආයතනේ හදාගත්ත දේ මනසින් හදාගෙන ඒ හදාගත්ත දේ අපි ඊගෙන මූලා වෙලා මේක මනසින් හදාගත්ත දේ කොහොමද එළියට එන්නේ කියලා දන්නේ නැති මේ අනුන් නිසා කියන්නේ ඒකි මූලා වෙච්චකම නිසා අපි මේක කියන එළියට පිටව. ඒතර උත්තර භාවනා කරනකොට අපිට පුළුවන් වුණොත් කිසිම මේ මනසින් හදාගත්ත දේ මනසින් කියන්නේ කොහොමද එළියට එන්නේ කියන මේ මූලකම නිසා කියලා එතකොට ඒ භාවනාව තුළින්ම අපිට පුළුවන් මේ අනිත් සංඥාව වඩන්න. ඉතින් ඔය විදිහට තමයි මම තේරුම් ගන්න තියෙන්නේ. එතකොට ඔය අනිත් සංඥා වැඩිම තුළින් ප්‍රතිසමෝකණ්ඩ භාවය දැකලා ඒකනේ මේ හේතු යෙදෙනකොට මෙහෙම වෙනවා. හැබැයි මේ හේතු යෙදෙන්නේ නැත්නම් මෙහෙම දෙයක් ඉදි සිහින බෑ කියන එක තත්ත්වෙන්නේ. නැහැ ඉතින් මේ වෙන්නේ යෙදෙන්නේ නිරෝධය. ඉතල තමයි කියන්නේ භාවනාව කරන තැන කියලා මම තේරුම් ගන්නවා. මේ ඉතින් කරවත් නැහැ.
අතේ ලස්සන ගොම් පින්වසන්ත මහත්මයා මම කැමති අසංක මහත්මයාට චිරස්රි මහත්මියටත් කුමාරි මහත්මියටත් යොමෙන්න මම අදවසේ මුන්නේ නැති නිසා අද ප්‍රොෆෙසර් ඔගලගේ යොමෙන්න සාකච්ඡා නිමා ගන්න පෙර තුන් දෙනාට ආර්දනා කරනවා කියන එක විශේෂයෙන් මට හිතුණා මේ වගේ දෙයක් ගැන අදහසක් මුකරගෙන එන්න දැන් අපේ සුඛ වේදනාව ආගාංශය දුක පටිකාංශය අදුක්කම සුඛ අවිද්‍යාංශය ගොම මතක් කළා නමුත් අපි එතෙන්ට තවද අපි මේ ජීවිතය ගත කරනකොට හැම වෙලෙම කිසියම් ওই තුනෙන් එකක වේදනාවකට අපි අහුවෙලා ඉන්නවා කියලා හිතනවානේ ජීවිතේ වැඩිපුරම තියෙන්නේ සුඛ වේදනාවද දුක වේදනාවද අදුක්කම සුඛ වේදනාවද කියන ප්‍රශ්නේ වගේ ප්‍රශ්නයක් ඉදිරියම යොමු කරගෙන සාකච්ඡා තුන් දෙනාට යොමු වෙනවා අසංක මහත්මයාත් චිරස්රි මහත්මයාත් කුමාරි මහත්මයාත් හොඳයි අසංක මහත්මයා ඔබතුමාට
මතද නැත්නම් තව අසංග කෙනෙක් ඉන්නවද
නෑ ඔබතුමා තමයි ඔබතුමා තමයි මම වැඩිපුර යොමු නෑ ඔබතුන්ට වැඩිපුර කතා කරන්න අපි
අර දෙන්න ගැන අපි අදහසක් දැනගමු මම පස්සේ කතා කරන්න
ඔපස්සේ කියන්නේ අපි සාකච්ඡා ඉවර වෙන අවසාන කොටසට වගේ තමයි තියෙන්නේ
මේ සාමාන්‍ය මම දේශනාව මේ අහගෙන හිටියා මේ තාමකින් ඉතින් ලොකු දැනුමක් නෑ ඔයගෙන් සාකච්ඡා කරන්න සර්වසන්න
දෙවස්සක් කොහොමද වම්පින්ග් හොඳ ඒකම මම ඉන්ටර්වම් කියන්න ගන්නේ මේ සාකච්ඡාව සම්බන්ධයෙන් ඕනම අවස්ථාවක කතා කරන්න හිතුණා කතා කරන්න මම යොමු වෙනකන් ඉන්න පොදේ යොමු නොවෙන්නේ මේ
අතනවත්
හොඳයි හොඳයි චිරස්රි මහත්මිය ඔබතුමීටත් අවස්ථාව දෙනවා
දවස් මාතෑ නෑ මට හරියටම මට කියන්න තේරෙන්නේ නෑ නමුත් මට තේරුණා ඔබතුමාලා කතා කරද්දී හොඳට මම හුඟ දවසකින් තමයි මේ දිගටම අහගෙන හිටියේ ඊයේ තහන් හිටියා ටිකක් නමුත් මට හරියට ඒක එක්ස්ප්ලේන් කරන්න තේරෙන්නේ නැහැ
මම මෙහෙම ඇහුවත් මෙහෙම අහන්නම් බොඩි එකක් මම ඉස්සලා ප්‍රශ්නේ දැන් අපි දන්නවනේ සුඛ දුක දුක්ඛ සුඛ වේදනා කියන තුන තමයි ජීවිතේ වැඩිපුරම ඉන්නේ ওই තුනේ මොකේද
අදුක්කම සුඛ තමයි තියෙන්නේ
අදුක්කම සුඛය තමයි ඉන්නේ නේද
ඒක හැම දුකකටත් ඒක මේ මම ඒක තේරෙන්නේ නැහැ කියන දුකෙත් නෙමෙයි සැටකුත් නෙමෙයි
අර මධ්‍යස්ත හිතන එක තමයි ඉතින් හුඟක් වෙලාට කරන්නේ. ඒක හරියද මම දන්නේ නැහැ මං කියන එක.
ඒක නේද දුක්ඛංශක ඉන්න බවක් දන්නව නේද?
ඔව්.
ඒක තමයි. හොඳයි. මේ කුමාරි මහත්මිය මම ඔබට මෙතත් වෙන්න. ඔබට මෙතන පුළුවන් ඒ වෙන දෙයක් කියලා තේරෙනත් ඕනම අදහසක් ඉදපත් කරන්න. ඊට පස්සේ මම මේ
සෙල්ලම් තරයි සියලු දෙනාටම මාත්මය මට නම් දැනෙන්නේ මම ඉන්නේ දුක් වේදනාව තුළ නිතරම සුඛ වේදනාව නිතරම ලැබෙන්නේ අදුක්කම සුඛත් නිතරම ලැබෙන්නේ වැඩිම මට හිතෙන්නේ මානසික ජීවිතේ ගොඩාම ගත කරන්නේ දුක් සහ සුඛ වේදනාව කියලා තමයි මට දැනෙන්නේ මේ භාවනාව දෙදී නම් මේ භාවනාවේද මේ දිලින මොහොතලන් සුඛ වේදනාවක් වගේ දැනෙනවා මොකද මේ හිත එකඟ වෙනකොට අර ප්‍රීතිය ප්‍රසාදය ඒ තුලින් සැප වේදනාවක් වගේ තමයි දැනෙන්නේ ඉතින් සැපේට ඇලෙන කතියක් දැනෙනවා මොකද මේ භාවනාව නිතර සී වෙනකොට අනේ වෙලාවේ මාගේ හිත මොනතරම් මේ සුඛදායක වේදනාවක්ද ඒක හරි හරි සැහැළු වේදනාවක් එක කියලා තමයි දැනෙන්නේ ඒකට ඇලෙන ස්වභාවය තමයි එතෙන්දී ඇති වෙන්නේ අර ඒකෙ මිදෙන්න තාම අප්‍රීසිත දියුණු නැති මට්ටමක් තමයි තියෙන්නේ. සෙල්වත් ධර්මයේ සෙලු දෙනාටම මේ ධම් කර්ම වලට බොහෝ මේ බොහොම පිං මේ ධර්ම සාකච්ඡා තුලින් තමයි මම ගොඩාක් ධර්ම ඉගෙන ගන්නේ. තාම ඔය ප්‍රාථමික අවස්ථාවේ ඉන්නේ. සෙලු දෙනාටම සෙල්වත් සරණයි බොහොම පිං.
ඔතේරුවන් සරණයි. හොඳයි මම පොසොකෝබල්ට ඔබ නිසල චිත්‍රමාත්මී දෙක පොඩි ප්‍රශ්නකින් වෙන පොඩි උත්තර දුන්නොත් ඇති. දැන් චිත්‍රමාත්මී මේ අදුක්කම සුඛ වේදනාවේ බොහෝ විට ඉන්නවා කියලා එක මාත්මයක් කිව්වා. ඔබතුමිය මතක් වෙනවා මම අහන්නේ මොකද්ද කියලා. ඒ අදුක්කම සුඛ වේදනාවේ බොහෝ විට ඉන්නවා. ඒකේ ඉන්න බව දන්න දැනගන්න කෙනා කවුද? නඳුනගෙන ඉන්න කෙනා කවුද? චිත්‍රමාත්මී
අදුක්කම සුඛේ ඉන්න බව දන්නේ කෙනා ඇත්තටම විද්‍යාව පහළ වුණු කෙනෙක් වෙන්න ඕනේ. දන්නේ නැති කෙනා මෝහයෙන් එහෙම නැත්නම් අවිද්‍යාව තියෙන නිසා වෙන්න ඕනේ. ඉතින් සම්පූර්ණම විද්‍යාව පහළ නොවුණත් තමා දන්නවනම් තමන් ඉන්නේ අදුක්කම සුඛේ කියලා. මම හිතන්නේ ඒක ලොකු ජයග්‍රහණයක් විදිහට තමයි අපි තේරුම් ගන්න ඕනේ. හුඟක් වෙලාවට අපි අර සීසෝකේ වගේ සැපේ දුකේ ඉන්නේ. සැපේ දුක දෙක අපිට හොඳට තේරෙනවා. නමුත් මේ අදුක්කම සුඛ කියන එක අපි එක සාමාන්‍යයෙන් දාලා තියෙන්නේ නිකන් බොහොම නීරස දෙයක් විදියට. යම් කිසි කෙනෙක්ගේ දේ තේරුම් අරගෙන එහි ජීවත් වෙනවා නම් එවැනි පුද්ගලයෙක් නිවනට ඉතාමත්ම ළඟයි කියන එක තමයි දැනට තේරුම් අරන් තියෙන්නේ. තේරුම් ගන්නයි.
නැත් දැන් ප්‍රොෆෙසර් කොබ්ලිග්ඩ් වෙන මගේ ප්‍රශ්නය ඇවිල්ලා කලින් මතක ඇති විදිහට පුජ්‍යවද ධම්මජෝසන් වහන්සේගේ දේශනාවක උන්වහන්සේ බොහොම දුර ප්‍රකාශයක් ඇතිදේ කියනවා දුකසුක ඉදතාව දැනගෙන ඉන්නවා නම් මෙහෙමයි නැදුන ඉන්නවා නම් මෙහෙමයි කියලා. හොඳයි ඒක මතකත තාගින් ඇදුවේ. හොඳයි මම ප්‍රොෆෙසර් කොබ්ලිග්ඩ් වෙන.
හොඳයි ඊළඟ සරණයි මේ දලුවත් මහත්තයා අමතක වෙන්න කලින් මම කියනවා මේක අවසන් කරන්න කලින් වසන්ත මහත්තයාට පොඩ්ඩක් ආරාධනාවක් කරන්න. එතුමගේ පෞද්ගලික අත්දැකීමක් කියන්න මේ වේදනාව ගැන. මොකද ඒක මොකක්කට උදව් වෙයි. වේදනාවේ සමුදය බලපු හැටියක් මේ ළඟ දවසක. මේ මෙතන දැන් අපි මේ අනිච්ච සංකත පටිච්ච සමුප්පන්න. ඒ තුنين මෙතන අපිට යන්න වෙනවා මේ වේදනාවෙන් එතර වීමකට. අපි මූලික වශයෙන් කිව්ව වේදනාව වෙනස් වෙනවා වෙනස් වෙනවා කියා බලන් හිටියට අපිට වේදනාවෙන් එතර වීමකට යන්න බෑ. ඒකෙන්දි තමයි ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මේ අනිච්ච සංඥාව වැඩුවොත් වේදනාවෙන් එතර වීමේ හැකියාවක් තියෙනවා. මෙතන වේදනාව කියනකොට මතක් කරගන්න වේදනාව කියන්නේ පංච උපාදානස්කන්ධෙන් එකක්. අපි රූපය ගැන බලනවා වගේම වේදනාව ගැන බලන්න තියෙනවා ප්‍රායෝගිකව. ඒක කතා කරනවට වඩා එහාට ගිය දෙයක්. ඒක එතෙන්දි දකින්න ඕන මේ වේදනා ජාති තුනෙන් ඕනම වේදනාවක් විදර්ශනාවට යොමු කරන්න පුළුවන්. විදර්ශනාව කියලා මම අදහස් කරන්නේ මේක ඇතිලානේ තියෙන හැටි බලන එකෙන් එහාට ගිය දෙයක්. පටිච්ච සමුප්පන්න බව අවබෝධ කරගන්න, සමුදය නිරෝධය අවබෝධ කරගන්න විදිහ දැක්මකට එන්න වෙනවා මේ ජාති තුනේම. ඇති වෙනව නැති වෙනව බලන් හිටියට එතන සමුදයක් ඉදෙන්නේ නැහැ. ඒකට සමුදය හොයන්න යනකොට අපිට බලන්න වෙනවා මේ වේදනාව හටගත්තේ කොහොමද? ඇත්තෙන්දී මේ සමුදය තියෙනකන් මේ වේදනාව තියෙනවා, මේ සමුදය නැත්නම් වේදනාව හටගන්න බෑ කියන නුවණක් එන තාක් කල් අපිට මේක නුවණින් විමසන්න තියෙනවා. එතෙන්දී දැන් අපිට ඇත්තටම වේදනාව කියනකොට අපිට ප්‍රකට වෙන්නේ කායික දුක, කායික වේදනාව. හැබැයි කායික සුඛ වේදනාවක් මේක බලක හැකිය, දුක්ඛ සුඛ වේදනාවක් බලක හැකි. ඒනට ප්‍රායෝගික පැත්තෙන් දැන් ඔය භාවනා කරනකොට උනා ආනාපානසති ඉන්නකොට උනා ටිකක් වෙලා යනකොට සමහරවිට මේ ඉරියව්වේ වේදනාව දැනෙන්න පුළුවන්, කකුලේ වේදනාව, කොන්ද වේදනාව, කොළු විදට තමයි. දැන් මේ වේදනාවක් දැනෙනකොට තමන්ට පුළුවන් මේකේ සමුදේ පැත්ත බලන්න. ඒ සමුදේ පැත්ත තමයි මේකේ ආයතන පැත්තෙන් බලන විදිය. දැන් මේ වේදනාව දැනෙන්නේ කොහොමද? වේදනාව තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? එතකොට කයින් එන වේදනාවක අපිට වේදනාව දැනෙනකොටම මේ ඔළුව රිදෙනවා කියලා එන්නේ. කකුල රිදෙනවා, කොන්ද රිදෙනවා කියන මට්ටමකින් තමයි ඔබ සිහි වෙන්නේ. ඒ එතෙන්දී බලන්න මේක පෙන්වේ මොන ආයතන වලින්ද? ඒක බලන්න පුළුවන්. එතකොට කාය ස්පර්ශයෙන් යම් කිසි දෙයක් දැනিলা, ඒක ගැන කල්පනා කරලා මන ආයතනෙ. එහෙම තමයි මේක දැනගත්තේ. අර ඉස්සෙල්ලා මාත්මය මතක් කළා මේ වේදනාවේ සමුදේ බලනකොට මේ පස්සේ නිසා නිවේදනාවේ තියලා අපි නිකස් පච්චා වේදනා. ඒකට ඒ වචන ටිකෙන් දැනගත්තු දේ දැන් ප්‍රායෝගිකව දකින්න අපි කොහොමද උතන පස්සේ අඳුරගන්නේ? මේ පස්සේ තියෙනකන් වේදනාව තියෙනවා. පස්සේ නැති වෙන දවසට තමයි වේදනාව දුරු වෙන්නේ. එතන මේ පටිච්ච සමුප්පන්න සම්බන්ධේ දකින්න පුළුවන්. පස්සේ තියෙන සලායතන තියෙනකන් සලායතන හටගත්තේ නැත්නම් පස්සයක් හටගන්න බැහැ. සමුදය නිරෝධය ඒක නාම රූප විඥාන. එතකොට ඒ දැන් දැනුණ දේ අපේ ආයතන ටික වෙන් කරගත්තා. කාය ආයතනෙන් මොනවද දැනනා? දැනුණ දේ ගැන මන ආයතනෙන් කල්පනා කරා. ඒක කාය ආයතනෙට පුළුවන් මොකද්ද? දැනීමක් දෙන්න විතරයි. මුත කියන ස්වභාවය. මුත කියන එක මතක තියාගන්න, මේ කියපු මට්ටමේ ಜಾති තුනක් නෙමෙයි. සුඛද දුක්ඛද දුක්ඛම සුඛද කියන මට්ටම නෙමෙයි. මුත කියන්නේ දැනෙනවා. දැනෙන ගතිය. එතකොට දැනෙන ගතිය නෑ මේ කකුලද කොහෙද ඔළුවද කොන්දද ওই රූප ස්වභාවයක් නෑ. තැනක් නෑ. දැනීමක් විතරයි. දැනීම ගැන කල්පනා කරන්න ගිහින් නේද අපි දැනගත්තේ මේ කොන්ද රිදෙනි. ඔළුව රිදෙනවා, කකුල රිදෙනවා. එතකොට ඒක අඳුරගන්න ඒක මන ආයතනෙන් කියපු දෙයක්. එහෙනම් මන ආයතනෙන් කිව්වේ මේ දැනීම දි අර හයේ කොටස් හොත්ෙන්ට දැන්නේ අපේ පෙර ඇසුරක් මත නේද? ඒක එක පැත්තක්. දෙවෙනි එක තමයි ඔය දැනගත්තේ හිතෙන් හදපු දෙයක් හිත දැනගත්තා නේද? නෑ, හිතෙන් හදපු දෙය අල්ලන්න පුළුවන් ශරීර කොටසක්ද? නෑ, ඒක මන ධම්ම මනෝ විඥාන කියන සිත ඇතුළෙම සිද්ධ වුණ දෙයක්. ඒක කකුලක් කොන්දක් ඔළුවක් කියන එක දැන් මේ දැනෙන දේ ගැන කල්පනා කරන්න ගිහින් හිත මතක් කරලා දීපු ටිකක්. එහෙමනම් අපි එතනින් නවත්තන්නේ නැතුව එතන සිහිය නුවණ නැති නිසා නේද අපි මේ ෆිසිකලි භෞතිකව හැදුන මේ ලේමස්නහර ඇටවලින් හැදිච්ච අපි අල්ලන්න පුළුවන් අපි දන්න ශරීරයේ කොටස බවට පත් කළේ. ඒ කොටස බවට පත් කළාටත් පස්සේ නේද ඔය කකුල රිදෙනවා කියන්නේ. දැන් මූලිකව කාය ආයතනෙන් දැනෙන මේ කකුල නෑ. නැත්තම් ඔළුව නෑ. ඒකට ඒක පියවර කීපයක් ගිහිල්ලා මනසෙන් දැනගත්තද? එතන සියනුවන නැති නිසා නේද අපි මේ බාහිර කියන්නේ මෙතන මනසට සාපේක්ෂව බාහිරයි. හයේ කොටස බවට පත් කරලා ඊටත් පස්සේ නේද ඔතන රිදෙන එක තමයි මේ දැනගත්තේ කියන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ගොඩක් දුර ගිහිල්ලා. එතකොට මේක අනිත් පැත්තට Tamanට පෙන්වන්න පුළුවන් නම් මෙන්න මේ ආයතන දෙකේ ක්‍රියාකාරීත්වයක් මෙතන සිද්ධ වුණේ. එනා හිතෙන් හදපු දෙයි හිත දැනගත්තා ඕක එළියේ මේ මොනාන් හරි හැදිච්ච කයක් කියලා බාරගත්තේ අපේ මෝඩකමට නේද? ඒ නිසා නේද මේ සුඛ දුක්ඛ අදුක්ඛම තුනකට බෙදුවේ නේද? නැත්නම් මෙතන මුතකේ යන දැනීම මාත්‍රයක් විතරයි නේද කියන ධර්මතාවයක් පෙන්වන්න පුළුවන්. දැන් අනෙක්තනින් සමුදය දැක්කොත් මේ කයක් හටගත්තු හින්දායි කයේ වේදනාව දැනෙන්නේ. කයක් හැදුවේ නැත්නම් දැනීමක් තියෙයි. ඒක මේ කයටයි වේදනාවක් කියලා දාරගන්නේ නැහැ. මෙතන තේයි සමුදේකුයි අත්ංගමයක අනිත්‍යක සමුදේ යෙදිලා තියෙනකන් විතරයි ඒ විදිහේ පකුලේ හැරි අපේ හැරි වේදනාව තියෙන්නේ. සමුදේ යෙදුන් නැත්නම් ඒ භෞතික ශරීරයටයි වේදනාවක් බවට අපි ඒක පත් කරන්නේ නැහැ. මොකද ශරීරයත් මානසයෙන් හැදලා එළියෙන් තියලා හින්දා. ඒ ඔන්නාගේ ධර්මතාවය දැක්කොත් ඔතන තේයි අනිච්ච කියන එකේදී වේදනාව මොකද්ද, වේදනා සම්බේ මොකද්ද, වේදනා අත්ංගමේ මොකද්ද කියන ධර්මතාවය එතන තියෙනවා. සංකත කියන එකේ මේකේ මේ සමුදය පැත්ත දකින්න හින්දා ඒකට හේතු වෙන හට ගන්න හේතු ටික දකින්න. පටිච්ච සමුප්පන්න කියන ස්වභාවයත් එතන දකින්න. මොකද මේ හේතුව තියෙනකම් මේක තියෙනවා. මේ සමුදය යෙදුනේ නැත්නම් ඔක නිරෝධයි නේද? ඒකට මෙන්න මේක නොදන්න හින්දා නේද අපි මෙච්චර කල් ඕකට අහු වෙලා මේක සුඛ හරි දුක්ඛ හරි අදුක්ඛම සුඛ හරි බෙදලා ලෝකෙට අයිති විදිහට විඳින්න ගියේ. ඉතින් අර දලුවත් මහත්තයා අර මම සරලව අහපු ප්‍රශ්නේ අපි වැඩිපුර දුක් විඳින්නේ මොන වේදනාවද කියන එකෙන් අදුක්ඛම සුඛ වේදනාව විඳිනවා නම් බොහොම හොඳයි. ඒක විඳින්න පුළුවන් ගොඩක් වෙලාවට මම ආදියක් වඩාගත්තු කෙනෙකුට. නැත්නම් වැඩි හරියක් නොවනින් කල්පනා කරලා බැලුවොත් අපි ඉන්නේ දුක්ඛ වේදනාවල සුඛක් විඳිනවා කියලා හිතාගෙන ඉන්න පුළුවන්. ඒ හිතාගෙන ඉන්නේ අපේ විපල්ලාසෙන් නිසා. මොකද දුක් දේ සුඛයි කියලා හිතන විපල්ලාසේ තමයි මේ සාමාන්‍ය කෙනා ඉන්නේ. ඒ හින්දා හිතනවා අපි ඉතින් මේ සුඛ වේදනාව විඳිනවා කියලා. ඒ වුණාට අන්තිමට බලනකොට මේ තුනේම තියෙන්නේ දුක්ඛයක් කියන එක. මේ විදර්ශනා පැත්තෙන් බැලුවහම සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එකේදී ඔය ජාති තුනේ මොකක් අල්ලගත්තත් මේ විඳලා තියෙන්නේ ඇති වෙලා තියෙන්නේ දුක. හටගත්තේ දුක, පැවතුනේ දුක, නැති වුනේ දුක කියන ධර්මතාවයක් දැකීමේ හැකියාව තියෙනවා. ඉතින් මම ආයේ මතක් කරට අර වසන්ත මහත්තයාට බොහොම කෙටියෙන් කියන්න පුළුවන් නම් අර අවුරුද්දක් විතර තිබුණ වේදනාවක් කොහොමද විදර්ශනය කළේ, ඒකට මොකද වුනේ කියලා ඒකත් වැදගත් වෙයි කියලා තේරුම් සරණයි.
හොඳයි, අපි එමනම් වසන්ත මහත්තයාට ගෞරවයෙන් ආරාධනා කරමු. ඒ අත්දැකීම අපි සමග බෙදා ගන්න කැමති නම් ඔබතුමාට අවස්ථාව දෙනවා.
ඊළඟ තරණය අතරම ඉතින් මෙහෙමයි. ඉතින් මම ඉතින් මේ ඉගෙනගත්ත දේ ඉතින් පොඩ්ඩක් මහත්මයාගේ ඉගෙනගත්ත දේ තමයි. ඉතින් මම ඒක කාල්පිතරේ යාගේ මේ බලකිරීමක් අනුව තමයි අතරම මම මේ අවුරුද්දක් කලින් මට ඇක්සිඩන්ට් එකක් වුණානේ. ඒ ඇක්සිඩන්ට් එකේ තාම ඒ කකුල රිදෙනවා. ඉතින් දිගන මම දිගටම ඉතින් ඒකේ ප්‍රතිකාර ගන්න යාම අසුසෙල්. ඉතින් ඔහොම යන දේ තමයි එතුමා මට කියන්නේ මේක භාවනාවේ කරන්නේ මේ ගැන කිව්වොත් දැන් එතුමා මේ තමයි මම මේ ආයතන වල වෙන් කරගෙන බැලුවේ. ඉතින් දැන් මේ මම හිතන්නේ මේ කකුල රිදෙනවානේ, හරියට රිදෙනවා. ඉතින් ඊට පස්සේ සිසුත්‍රති කියලා ආවහම රිදෙන්නේ නැහැ. ඉතින් ටික දවසක් තුන ආපහු රිදෙනවා. මාසයක් එහෙම ගියේ. ඉතින් ඒක තමයි අත්‍තරම මේ දැන් එතුමා පැහැදිලි කරන්නේ විදිහටම තමයි වේදනාව වේදනාවක් කියන එක දැනුනේ පංච පාදානස්කන්ධයක් ඇතුළේ දුක. ඉතින් දුක එතන රිදෙනවා. සමුද්‍රයක් එතන බැලුවේ කොහොමද ආයතන දෙක වෙන් කළේ? මේ සමුද්‍රයක් කියන එක දැන් මම F එක තියාගෙන මෙහෙම හිතනකොට දැන් මම හිතන්නේ දැන් වේදනාව. ඒ වේදනාව ඉන්නේ ඉතින් මම හදාගත්ත ප්‍රතිඥාවක් කියන්නේ කකුල කියන්නේ. නැත්තම් කකුලක් කියලා කිව්වොත් මට කියලා දෙන්න නිසා මම කකුල දන්නා වෙතනින් එන්නේ කියලා මම දන්නවා. ශරීරයේ කොටසක් කියලා මම හිතනවා. ඒක තමයි වෙන් කරගත්තේ. ඉතින් මන ආයතනෙන් හදාගත්ත දේ මගේ කවුල් රිදෙනවා. ස්පර්ශයෙන් මම ඉතින් ටික රිදෙනවා, පොඩ්ඩක් කැඩි වෙනවා, අඩු වෙනවා. දැන් දැන සරවාගෙන ඉන්නකොට භාවනාවේ අමාරුයි. ඒ වේදනාවෙන් නලරගෙන ඉන්නකොට නෙමෙයි අර කිසිම මොකක් හේතුවක් නෙදෙන්නත් මම හිතන්නේ. කොහොම හෝ වේවා ඉතින් ඔය කායනපස්සනාව ඔය විදිහට වඩනකොට දැන් මේ හදාගත්ත දෙයක් නේ මේ මනසේ මේක තියෙන්නේ මෙතන පොට්ටබ්බයක් ඇති වුණා. ආයතනේ පොට්ටබ්බයක් අරගෙන මේක සංඥා මාත්‍රයක් විතරයි. මේක මේ මාත්‍රේ මේ මොත මේ මේකට රූප නැහැ. ඉතින් මං හදාගත්ත මේ කකුලක් තමයි මගේ වේදෙන්නේ. ඉතින් ඔන්න ඔතනකින් බල බල ටික දවසක් හිටියනවා. මාතුමාර දෙක තුනක් යනකොට ඇත්තටම මේ විදිහට බලුවා මම ඉතින් ඒක ඇත්තම ඒක එහෙම නැතිලා ගියා. ඉතින් දැන් නම් ඇත්තටම මම යන්නේ නැහැ. ඉතින් දැන් කොහොම හරි ඉතින් එහෙම දෙයක් වුණා. ඉතින් මට ඉතින් ලොකු සතුටක් දැනෙනවා මේ විදිහට කරාම ඒ සුවයක් ලැබුණා. මාස 8ක් හරියටම ගිය අවුරුද්දේ ජූලි මාසේ පළවෙනි තමයි මෙච්ච දුන්නේ. කනඩ දෙකේදී මේදී අර මොෙක් වෙදිලා ඉතින් ඒ දැන් ඒක ඇත්තටම දැන් නැහැ. දැන් මට දැනෙනවා දැන් මොහොතට කකුල වරු දිවි දිවි අරගෙන ඉන්නවා. ඉතින් ඒ භාවනාව කරේ ආයතන දෙක වෙන් කරගෙන හැමෝම අපි කතා කරන විදිහට ඒ භාවනාව කළා නේ අලුත් සංඥා වැඩිවේ. ඒ විදිහට වැඩ ගියා. ඉතින් ටික ටික තමයි එහෙම කරේ. ඉතින් ඔක තමයි මට බදාගෙන තියෙන. ඉතින් ඇත්තටම සතුටුකුත් වෙනවා. ඉතින් දැන් එහෙම දේවල් කියනවනේ කියන එක දැන් ඒක මම හිතන සමහරකට මෙලකල් එකක්ද මම දන්නේ නැහැ. ඉතින් කොහොම හරි එහෙම වුණා. ඉතින් ඔක තමයි මම කිව්වේ. ඉතින් දෙවෙනි ධර්මයේ දිගට කියන්න පුළුවන් තරමයි.
හොඳයි තේරුවන් සර්ණයි. හොඳයි දැන් ඒ ඔබතුමා ඒ කිව්වා මේ කකුලක් කියන දේ හදාගත්ත එක කකුලක් හදාගත්ත හින්දා තමයි එහෙම වේදනාවක් ආවේ කියලා. ඉතින් ඒක මේ මම ආයෙත් අපි හෙට දවසේ සාකච්ඡා කරලා අවුතින් නැහැ ලබා ගන්න එක මේ කොටසෙම ඉවර කරන්න හිතලා මේ ඒතකොට දැන් අද සූත්‍ර දේශනාවෙම මේ අපි අර මොන කොටසෙදි දිත්තේ ගැන කතා කරනකොටම මේම සත්‍යයි අනිත් සියල්ලම තුච්චයි කියලා වගේ හිතනවා කියලා කිව්වල දිත්තේ ගැන කතා කරන කොටසෙදි මේ කකුලක් තියනවා කියලා දැන් අපි දැන් ඔය කකුලක් නැහැ කියලා කිව්වට ඔය සාමාන්‍ය කෙනෙකුට ඔය කිව්වම කියයි පිස්සු කතා කරනවා මේ කකුල තියෙන්නේ මේ තියෙන්නේ කකුල මේ මේකට මොකද්ද කියන්නේ නැත්නම් මේ තියෙන්නේ අත මේ අතට ඔබට මොකද්ද කියන්නේ නැත්නම් කියලා කෙනෙකුට කියන්න පුළුවන් නේද කියනවනේ. එහෙම නොකියුවට අපි අපේ ක්‍රියාදාමය තුලින් එතරම් තමයි කල්පනා කරන්නේ මගේ අත මගේ කකුල මගේ පාට් එක නේද. ඒකෙදී ඔක්කොම ප්‍රශ්න කියලා ඉතින් එහෙම කියනවා. එතකොට මේ කකුලයි මේ අතයි මේ හදවතයි කියලා එහෙම ගැනීමම මේ මෝස ධර්මයක් නේද? එහෙම දික්කයක් නේද? වැරදි පැත්තේ තියෙනව දිට්ඨියක් නේද? එහෙම මොකද අපි ඒකම හරි කියලා හිතලා එහෙම ඒතම සුඛය ලබා ගැනීම සඳහා එහෙම ප්‍රවත්තීම සඳහා නිට්ටය පවත්වා ගැනීම සඳහානේ මේ සංස්කාර හදමින් යන්නේ. ඒ නිසා ඒකම මෝස ධර්මයක් නේද කියන කාරණාව ඉදිරිපත් කරගමින් සාකච්ඡා නිමා කරනවා. මම ඒක සඳහා මේ කුගලගේ මහත්මයාට උමේනවා. ඒ පිළිබඳවත් යමක් කෙටියෙන් කිව්වට කමන්නේ අපිට හෙට දවසට මාතෘකාවකට අවතීන වෙන්නයි කොටස මේක සම්බන්ධයක් ඇති කරන්නයි කිව්වේ. හොඳයි මං කොබ්බලගේ මහත්මයා ඔබතුමාට මේ ලක්ෂණ සර්.
ඔව් ඇත්තටම මේ දැන් මේවා දැන් අපිට සාමාන්‍ය ජීවිතයේ හිතුණට මේ තියෙන එකක් කොහොමද නැහැ කියන්නේ කියලා මේක විදර්ශනා යෙදෙන කෙනෙකුට අත්දකින්න පුළුවන් දෙයක් කියන්නයි මම මේ ඒකේ ප්‍රෞද්ගලික අධ්‍යක්ෂකෙනෙකුත් එකතු කළේ. ඉතින් ඔය වගේ ගොඩාක් අධ්‍යක්ෂක අය ඉන්නවා මේවා වැඩිම තුල. ඒක මෙතන මේ එන්නන්න ඕන දැන් අර සාමාන්‍ය ලෝකයා ඇත්ත කියලා හිතන එක ආර්ය දර්ශනයේදී මොහොත ධම්ම එකක් වෙනවා. ඉතින් අපි මේ කය තියෙනවා කය අල්ලගෙන ඉන්න එක ඒ රූපේ මුලාව නිසා ලෝකයාට තියෙන ජානන් වහන්සේ පෙන්නලා දෙන්නේ රූපය පිරිසිඳ දකින්න. එහෙම කියන්නේම අපි රූපය ඇත්ත දැකලා නැති හින්දා. ඒකට තමයි කායanusasanawa දීලා තින්නේ. ඒ වගේම වේදනාව ඇත්ත දැකලා නැති නිසායි අපිට වේදනාව පිරිසිඳ දකින්න වේදනානුපස්සනාව දීලා තින්නේ. ඉතින් මේවයිදී බලන්න කියන්නේම සමුදය වය. දැන් මේ සමුදය බලද්දී අපි හුඟක් දෙනෙක් හිතන් ඉන්නවා මේ බලන සමුදය මේකට බැලුවහම ඇති. හැබැයි බලලා තියෙන්නේ ලෝකෙටයි සමුදය විතරයි. ලෝකෙන් එතර වෙන තට කොටක් ඇවිල්ලා නැහැ වගේ. අනේ එතන ටිකක් නුවණින් විමසලා බලන්න මේ පටිච්ච සමුප්පාදයට අනුව කියන පණිවිඩේ තමයි දෙන්න තියෙන්නේ. කෙටියෙන් කිව්වොත් තේරුම් සරණයි.
සාදු තේරුම් සරණයි ප්‍රොෆෙසර් කෝකලගේ. ඉතින් අපි අද දින සාකච්ඡා නිමා කරමු. අදත් අපි සුපුරුදු පරිදි කල්‍යාණ මිත්‍ර ලෝකේ විවිධ රටවලින් ඉඳගෙන අදත් එකතු වුණා. ජපානය, කැනඩාව, ඇමරිකාව, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව ආදී රටවල තින් හේම කල්යාණ මිත්‍රෙක්ම තමන්ගේ අධ්‍යක්ෂින් බෙදාගත්ත අනේක වැඩක් පින් විශේෂයෙන්ම චිත්‍ර රාජපක්ෂ මහත්මයා දෙපාන්ද නැකිලා විරත් සාකච්ඡාවට අපි කුඩුල් මාතෙන් අපි කියලා ඉතින් දීදි සාකච්ඡා පවත්වන්න උනන්දු කළා. අපිට සාකච්ඡාවට ආරම්භයක් ලබා දුන්නා. ඒක මිට බොහෝ පින්. අනික කල්‍යාණ මිත්‍රන් සෙන්ටරත් එහෙමයි. ප්‍රොෆෙසර් කෝකරගේ ඉතර අනිත්‍යක කාර්යය තියෙද්දි සාකච්ඡාවට සම්බන්ධ වෙන නැත්නම් ඉඳලා ඔබතුමාටත් අනේක වැඩපින්. ඉතින් අද මේ අපි ධර්මයේ ශ්‍රවණය කිරීම නිසා අපිට කිසියම් මොදාරු දෙයක් ලැබුණා නම් ඒ ධර්ම දානමේ පුණ්‍ය ක්‍රියාවේ ඔබතුමන්ලා බොහෝ ඔබතුමන්ලා පතන බෝධයකින් සත්‍ය අවබෝධ කරගෙන මුට ඒ කුසල හේතුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එමනම් අපි හෙට දවසේදී සාකච්ඡාවක් පැවැත්වෙන බව මතක් කරනවා. ඊට පැමිණෙන්න කියලා හැම දිනටම ආරාධනා කරනවා. අද සාකච්ඡාවෙන් ඉදිරියට අපි යමු. ඒත් මම කිව්වා වගේ අපි කතා කරමු මේ මෝස ධර්ම ගැන. එමනම් ඉද මේව සත්‍යං මෝගමඤ්ඤන්ති වගේ කියන්නේ මොනවද කියලා අපි පොඩ්ඩක් කතා කරමු. ඇත්තටම ලෞකික මට්ටමින් ලෝකෝත්තර මට්ටමට යන බෝඩ් එක ගැන පොඩ්ඩක් කතා කරමු. හොඳයි. හොඳයි. එහෙනම් හැමදාම තිරුවන් සරණයි. අපි හෙට දවසේ තිස් මොන ගේ තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.